ඊළඟට ගරු සුජිත් සංජේ පෙරේරා මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරුට මන්ත්‍රීතුමනි වරාය නගර හොම්ජන් සභාව සම්බන්ධ රෙගුලාස් කීපයක් සාකච්ඡා කරන අවස්ථාවේදී ඒ සම්බන්ධව අදහස් දක්වන අවස්ථාව සලසා දීම පිළිබඳව ඔබතුමාට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි මේ කොමිෂන් සභාවේ තුලින් ඒ වගේ මේ ආර්ථික නගරය තුලින් බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් මේ රටේ සංවර්ධනයට ඒ වගේම අපේ අනිකුත් ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න විශේෂයෙන්ම ආයෝජකව ගෙන්නා ගැනීම. මම කියන්නේ කරු සභාපතිතුමනි දැන් මේ වර්තමාන රාජ්‍ය අනුගමනය කරන ක්‍රියාදාමය තුලත් ඒ වගේම ආර්ථික ප්‍රතිපත්තියන් තුලත් අපිට විශ්වාසයක් තියන්න පුළුවන්කමක් තියෙනවද කියන එක බරපතල ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා රටක ආයෝජන ගේන්න නම් එහෙම නැත්නම් රටේ ආර්ථික ස්ථාවරභාවයට වෙන්න නම් නියමානුකූලව මැතිවරණ පවත්වන්න ඕනේ. ඉතින් අපි දන්නා ව්‍යවස්ථානුකූලව දැන් මේ පලාප්පාල මැතිවරණේ පවත්වන්න අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙන මොහොතක්. ඉතින් මේ අවස්ථානුකූලව අපි දන්නවා මේක ප්‍රකාශයට පත් කරපු හැම අවස්ථාවෙදිම රජයේ මුලින්ම කෙරුවේ මේක කඩාකප්පල් කරන්න විවිධ ක්‍රියාමාර්ග ගත්තා. අපි දැක්කා විශේෂයෙන්ම අප මුදල් තැන්පත් කරන්නයි කියලා මැතිවරණ කොමිෂන් සභාව නියෝග කරනකොට මේ අය මොකද්ද කෙරුවේ ජනාධිපතිතුමක් මැදිහත් වෙලා ඒ වගේ මේ අද කතා කරන පොජන පෙරමුණට සම්බන්ධ වෙලා ඉන්න මැති අමතුරු සම්බන්ධ වෙලා තමයි එදා රාජ්‍ය පරිපාලන ලේකම්තුමාට කතා කරලා මේ අප මුදල් බාර ගන්න එපයි කියලා මුලින්ම කඩාකප්පල්කාරී ව්‍යාව ආරම්භ කෙරුවයි කියන එක අපි කියන්න ඕනේ. ඉතින් මෙතනදී තමුන්නාසලා කල්පනා කරලා බලන්න ඕනේ අපි දන්නවා මේ මැතිවරණය සම්බන්ධව මුලින්ම ඒ කටයුත්ත කරනකොට හැම අවස්ථාවෙදිම අපි දන්නවා රජයේ පැත්තෙන් ජනාධිපතිතුමා මේ මැතිවරණේ කඩාකප්පල් කරන්න එහෙම නැත්නම් මැතිවරණේ නොපවත්වන්න තමයි මේ කටයුතු කෙරුවේ. ඉතින් මට තියෙන බරපතල ප්‍රශ්නේ තමයි කරු සභාපතිතුමනි මේ අයවැය මේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරපු අයවැයක් තියෙනවා. මේ අයවැය මුදල් වෙන් කරලා තියෙද්දිත් මේ මුදල් නැහැ කියන එක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. දැන් මම හිතන්නේ මීට ඉස්සෙල්ලා කතා කරමු මේ පොදුජන පෙරමුණේ මැති අමතුරු කියනවා අපි ඕනම වෙලාවක ඡන්දයට සූදානම්ලු. ඉතින් මම අහන්න කැමතියි දැන් මේගොල්ලෝ ඡන්දයට සූදානම් වෙලා ඉවරලා කියලා හැම අවස්ථාවෙදීම ප්‍රකාශ කරුවට අපි දන්නවා රෑට රෑට ගිහිල්ලා ජනාධිපතිතුමාට කියනවා කොයි ආකාරයෙන් හරි මේ මැතිවරණේ තියන්න නැතු ඉන්නේ කියලා. මොකද ඒකට හේතුව තමයි පොදුජන පෙරමුණටවත් එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයටවත් අද ජනතාව අතරට ගිහිල්ලා මේ පලාප්පාලන මැතිවරණයට මුහුණ දෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට තියෙන හොඳම උදාහරණය තමයි ගරු සභාපතිතුමනි මම නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික්කයේ පහුගිය දවස්වල පලාප්පාලන මැතිවරණයට ඉදිරිපත් වෙලා ඒ වගේම ජයග්‍රහණය කරපු එක මැති අමති කෙනෙක්වත් එහෙම නැත්නම් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් නැවත වරක් මිහුගාක් අවස්ථාවේ 80%ක්වත් ඡන්දෙ ඉල්ලන්නේ නැහැ. ඒ ඉල්ලන මන්ත්‍රීවරු ටිකත් අපි දන්නවා තමන්ගේ නියෝජනය කරපු කොට්ටාසයෙන් ඉදිරිපත් වෙන්න පුළුවන් කමක් නැහැ. අද ඒ අයට ගිහිල්ලා ඒ කොට්ටාසෙන් තරඟ කරන්න අද අවස්ථාවක් නැහැ. ඒ හින්දා හුඟාක් අවස්ථාවේදී අපි දකින්නේ වෙනත් කොට්ටාස වලට ගිහිලා තරඟ කරනවා. මොකද ජනතාවට මුහුණ දෙන්න බැරි නිසා. ඉතින් මේක ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාට මුදල් නැති නිසාවත් එහෙම නැත්නම් මේ ආණ්ඩුවට මුදල් නැති නිසාවත් නෙමෙයි. එතුමාලට ඡන්ද නැහැ. ඡන්ද කරන්න ගමට යන්න බැරි නිසා තමයි මේ මැතිවරණේ කඩාකප්පල් කරන්න එහෙම නැත්නම් මැතිවරණේ කල් දාන්න කටයුතු කරන්න කියලා මම සභාපතිතුමනි කියන්න ඕනේ. ඉතින් අපි දන්නා මැතිවරණේ සල්ලි හොයනවා නම් ඕනතරම් අවස්ථාවක් තියෙනවා. මේ රටේ කරන වියදම් දිහා බලනකොට දැන් පසුගිය දවස්වල අපි දැක්කා ජනාධිපතිතුමා මේ රටේ ලොකුකුත් ආකාර ආර්ථික ප්‍රශ්න තියෙද්දි මහා විශාල වියදමක් දරලා නිදාසුත්වයේ පවත්වන්න කටයුතු කෙරුවා. අපි දන්නවා අනිකුත් රටවල්වල පොදු රාජ්‍ය මණ්ඩල රටවල්වල මේක ඉතාමත් ආදර්ශමත් ලෙස කෙරුවා. උගක් දුගී දුප්පත් භාවයට පත් වෙලා තියෙනකොට ආර්ථික ප්‍රශ්න තියෙනකොට ගරු සභාපතිතුමනි බොහෝම සියුම් ලෙස සරල ලෙස චාමුස්සව තමයි උගක් රටවල්වල කටයුතු තිබෙන්න කටයුතු කෙරුවේ. නමුත් අපේ රටේ මිලියන 200ක් වියදම් කරන වෙලාව මේ උත්සවය පවත්වන්න කටයුතු කෙරුවා. දැන් ඊයේ පෙරේදාත් අපි දන්නවා සල්ලි නැහැ කියලා වෙලා. සල්ලි නැහැ කියලා වෙලා ජනරජ පෙරහැරක් පවත්වන්නත් අපේ ජනාධිපතිතුමා කටයුතු කෙරුවයි කියන එක මම කියන්න ඕනේ. ඉතින් මේ වගේ අපි දන්නවා අද වංචාව දූෂණේ එවහා ගිහිලා තියෙන තැන්වල මේ වංචා දූෂණේ අඩුම කෙරුවා නම් ඒ වගේම ඩීසල් පෙට්‍රල් ටික ගන්නකොට ඒ වගේම ගල්ලඟුරු ටික ගන්නකොට ඒ වගේම ගෑස් ටික ගන්නකොට අපි දන්නවා ගරු සභාපතිතුමනි මොනතරම් මුදල් නාස්තියක් සිද්ධ වෙනවද කියලා. අපි දැක්ක ඊයේ පෙරේදා පුවත්පත් මගින් ඒ වගේ මාධ්‍ය මගින් හැම අවස්ථාවෙදිම ප්‍රකාශ වෙන්නේ මේ මග මිලදී ගන්නකොට නොයෙකුත් ආකාරයේ වංචා දූෂණ සිද්ධ වෙනවයි කියන එක. ඉතින් මේව අවම කරන්නයි ජනාධිපතිතුමාට තියෙන්නේ. මේවා සීමා කරගන්න පුළුවන් නම් මැතිවරණ එකක් නෙමෙයි මැතිවරණ 10ක් තියන්න පුළුවන්. ඒ තරම් මුදලක් මේ රටේ ඉතුරු කරගන්න පුළුවන් කියලා මම ගරු සභාපතිතුමනි කියන්න ඕනේ. ඉතින් මේවා කරන්නේ නැතුව අද මං හිතන තමන්ට මේ නියත වශයෙන් අත් වෙන පරාජය වලක්ව ගන්න තමයි අද මේ මැතිවරණේ කල් දාන්නට එහෙම නැත්නම් මේ මැතිවරණේ නොතියන්ඩ මේ ආණ්ඩුව කටයුතු කරන්න කියලා මම කියන්න ඕනේ. ඉතින් මහල්ලු කොට කතා කරනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. ඒ වගේ මානව හිමිකම් ගැන. ගරු සභාපතිතුමනි මං හිතන්නේ IMF එකට යනවා ජාත්‍යන්තර අරමුදල ගැන කතා කරනවා. ජාත්‍යන්තර අරමුදලෙන් මේ මුදල් ටික ලබා ගත්තාම මේ ප්‍රශ්න ටික ඔක්කොම විසඳනවා කියලා තමයි ගරු සභාපතිතුමනි අපේ ජනතාව අන්දලා තියෙන්නේ. මම කියන්න අහන්න කැමති ආණ්ඩුවෙන් ආණ්ඩුවේ රජයෙන් අහන්න කැමති දැන් මේ ජාත්‍යන්තර මුදලෙන් හම්බෙන ඩොලර් බිලියන 2.9ද මේ රටේ ආර්ථික ප්‍රශ්න ටික විසඳන්න යන්නේ. එහෙමනම් මේ රටේ ආර්ථික ප්‍රශ්නත් අපේ තියෙන ආර්ථික ගැටළු වලට අපේ සමාජයේ මූලපානද තියෙන ලොකු ආර්ථික ප්‍රශ්න වලට මේකට විසඳුමක් ලබා දෙන්න පුළුවන්ද කියන එක ගැන බරපතල සැකයක් අපිට තියෙනවා. අද මං හිතන්නේ ජනතාවට යම්කිසි බලාපොරොත්තුවක් දීදී ආණ්ඩුවේ පැවැත්මක් නැහැ කර සභාපතිතුමනි ඒ පැවැත්ම ඇති කරගන්න ඕන නිසා බලාපොරොත්තු දීදී දැන් මේ ඔක්කොම ප්‍රශ්න වලට සියලු ප්‍රශ්න වලට සකල ප්‍රශ්න වලට විද ප්‍රශ්න වලට මේ IMF එකේ ආධාර මුදල් ටික ලැබුණාම තමයි විසඳන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මං ගරු සභාපති අනිත් පැත්තෙන් කියන්න ඕනේ මම දන්නේ මේ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද කියලා. දැන් ආර්ථිකය වඩා දියුණු කරන්න නම් අනිවාර්යයෙන්ම අපි දන්නවා විශේෂයෙන්ම ගරු සභාපතිගේ සංචාරක ව්‍යාපාරය ගැන. අපි දැන් ලොකුවට කතා කරන අපේ විදේශ විනිමය ගේන්න ඕනේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඕනේ කියලා. ඒ වගේම දැනටත් විදේශ විනිමය ගේන අපේ සේ කර්මාන්තය ගැන ගරු සභාපතිතුමනි ඒ සම්බන්ධවත් අපි ඒක නගා හිටවන්න මොකද්ද අපේ පැත්තෙන් කරලා තියෙන්නේ? රජයේ පැත්තෙන් මොකද්ද කරලා තියෙන්නේ? ඒ වගේම ස්වයං රැකිය ඇති කරන්න, ඒ වගේම ස්වයං රැකියාවලට උදව් කරන උදවියට, ඒ සම්බන්ධ නිලලා ඉන්න උදවියට කොයි ආකාරයේ සහනයක්ද මේ ආණ්ඩුව ලබා දීලා තියෙන්නේ? කිසිම සහනයක් ලබා දීලා නැහැ. මේ ආර්ථික ප්‍රශ්න තියෙනකොට අපි දැක්කා ගරු සභාපතිතුමනි, මන්ත්‍රීතුමනි දැන් විදුලි බිල දැන් මේක මාස ගානකට ඉස්සෙල්ලා විදුලි බිල වැඩි කරන්න කටයුතු කරුවා 65%කින්. දැන් මං හිතන්නේ ඊට වඩා ප්‍රමාණය 100%ට එහා ප්‍රමාණයකින් අයම විදුලි බිල වැඩි කරන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ හා සමාන ප්‍රමාණයක විදුලි බිල වැඩි කෙරුවහම ගරු සභාපතිතුමනි කොහොමද අපි බලාපොරොත්තු වෙන අර සංචාරක ව්‍යාපාරේ නගා හිටවන්නේ? දැන් මේ තේ කර්මාන්තය ගැන කතා කරමින් අපි හිටියා. පෞගී දාසල විශාල විනාශයක් තේ කර්මාන්තයට කෙරුවා මේ ඊනියා පෝර තානම ගෙනල්ලා. අද ඒකේ පසුබෑම අදටත් අපේ ජනතාවට විඳින්න සිද්ධ වෙලා තියෙනවා. අපි දන්නවා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ තරම් අස්වැන්න අඩු වෙච්ච අවස්ථාවක් කොයි වෙලාවකවත් නැහැ. ඉතින් අද තේ කර්මාන්ත ශාලා හිමියෝ මැසිවිලි නගනවා. මේ සා විශාල ප්‍රමාණයකින් මුදල් මේ විදුලි බල වැඩි කෙරුවට පස්සේ අපි කොහොමද මේ තේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්නේ? ඒ වගේම සුවන් රැකියා කරන උදවිය විවිධ අවස්ථාවලදී යන්ත්‍ර සූත්‍ර උපයෝගී කරගෙන කරන උදවිය දැන් උදාහරණයක් අපි දන්නා කුඩා කර්මාන්ත ඇඟලුම් කර්මාන්ත රාශියක් පවත්වාගෙන යන ස්ථාන තියෙනවා මේ රටේ. ඉතින් ඒවා අද කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. උගා ගෘහාස්තිතව කරගෙන ගිය අයට ඒ විදුලි බිල දරා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මම හිතන්නේ රජයේ පැත්තෙන් කල්පනා කරලා බලන්න ඕනේ මහලකෝට ජනතාවට සහන දෙන්න හදනවා, ආර්ථික ප්‍රශ්න විසඳන්න යනවා, දිගු කාලින අපි මේ ගැටලුවට විසඳුම් දෙනවායි කියලා ජනතාව හැමදාම අන්දන ක්‍රියාදාමයේ තමයි වෙන්නේ. නමුත් ප්‍රායෝගිකව කිසිම වැඩපිළිවෙලක් රජයේ පැත්තෙන් කිසිම සහනයක් අපිට ජනතාවට ලබා දෙනවායි කියලා අපිට පෙන්නුම් කරන්න පුළුවන් කමක් සිද්ධ වෙලා නැහැ කියලා මම කියන්න ඕනේ. ඒ නිසා ගරු සභාපතිතුමනි මම රජයට කියන්න කැමති මේ වෙලාවේ විශේෂයෙන්ම මේ රටේ මේ ප්‍රශ්න ගැන කල්පනා කරලා මේ ජනතාවට සහන සලසලා දෙන්න. ඒක ඉතාමත් වැදගත්. දැන් අනික්ත කාරණාව තමයි මේ විදුලි බිල වැඩි කිරුවට පස්සේ අනික් හාස්‍යයට ලක් වෙන කාරණාව තමයි ගරු සභාපතිතුමනි මේ විදුලි බිල වැඩි කිරුවට පස්සේ ලයිට් කැපිලා නතර වුණා. දැන් අපි දැක්ක ගරු සභාපතිතුමනි ලයිට් කැපිලා නතර කෙරුවා. මම අහන්න කැමතියි දැන් මේ මිදුසුන්ගේ විදුලි බිල වැඩි කිරුවට පස්සේ නිකන්ද තෙල් ටික ආවේ? ඒ වගේම ගල්ලාඟුරු ටික නිකන් ගෙනාවද? කොහොමද එකපාරට? දැන් අපි දන්නා උසස් පෙළ ශිෂ්‍ය ආරක්ෂාණ කර සභාපතිතුමනි උසස් පෙළ හදාරන කොට මහජන උපකේතුවා කොමිෂන් සභාව කිව්වා විවිධ සංවිධාන කියලා උසාවියටත් ගියා. ගිහිල්ලා කිව්වා මේ උසස් පෙළ තියෙන අවස්ථාවේදී විදුලිය කපන්න එපයි කියලා. නමුත් අපේ ජනාධිපතිතුමාට පොජ්ජර පෙරණ ඔය කතා කරන ළයයට ඒ ළමයි ගැන සානුකම්පිත බලන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ ඇයි සහනය සලසලා දෙන්න ඕනේ කියලා කල්පනා කරුවේ නැහැ. නමුත් ඊට සුමානකට පස්සේ විදුලි බිල වැඩි කෙරුවට පස්සේ දැන් කියනවා පුළුවන් දු අපිට විදුලිය පැය 24ම දෙන්න. දැන් දෙනවා. කොච්චර කාලකට දෙයිද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ ගරු සභාපතිතුමනි. මේක ජනතාවගේ අර එන පීඩණය, මේ විදුලි බිල වැඩි වීම
සම්බන්ධ
පීඩණය වළක්ව ගන්න ජනාධිපතිතුමා මේ පොජ්ජර පෙරමුණත් අර සුපුරුදු පරිසර ජනතාව රැවටීමේ සෙල්ලමට තමයි මේ අවතීර්ණ වෙලා තියෙන්නේ කියලා මම කියන්න ඕනේ. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්න කැමති මොනතරම් පණත් අනපනත් ගෙනල්ලා තමුන්නාසල ආර්ථිකය ශක්තිමත් කරන්න හැදුවට මේ රටේ දේශපාලන ස්ථාවරභාවයක් තියෙන්න ඕනේ. රටේ සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට මේ ආයෝජන ගේන්න පුළුවන් වෙන්නේ කියන එක අපි කියන්න ඕනේ නැහැ. ඒ හින්දා මම මේ බලාපොරොත්තු වෙනවා තමුන්නාසල ලෝකෙට ආදර්ශයක් දෙන්න විවස්ථානුකූලව අපි කටයුතු කරනවා. ඒ වගේම ජනතාව මේ පලාප්පාලේ මැතිවරණේ බලාපොරොත්තු වෙනවා. දැන් 150ක් වැඩ අවසන් කරලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලහෙට කැමති ජනාධිපතිතුමාගෙනුත් ඒ වගේම මේ පොජ්ජන පෙරමුණේ සම්බන්ධව ඉන්න උදවිය දැන් මැතිවරණට ලෑස්ති කියලා ලොකුට කෑ ගහනවා. අපි දන්නවා කෑ ගැහුවට ගිහිල්ලා ජනාධිපතිතුමාට මොකද්ද රැයට කියන්නේ කියලා.
අපිට කියන්න
දෙපයි කියලා කියන්නේ. ඒ නිසා අපි කියන්න පුළුවන් අපි කියනවා තමුන්නාසලට ඔච්චර ජනතා සහයෝගයක් තියෙනවා නම් අපි අභියෝග කරන පුළුවන් නම් පලප්පාල මැතිවරණේ තියන්නේ කියලා. එදා මම කියන්න කැමති මේ මැතිවරණේ තිබ්බොත් ආණ්ඩුවට නියත පරාජයක් අත් වෙන නිසා තමයි මේ පලප්පාල මැතිවරණේ තියන්නේ. ඒසම මම මේ අවස්ථාවේ ඒ වචන ප්‍රකාශ කරමින් නැවතවර ජනාධිපතිතුමා ඇතුළු බුදුමල්ලා ඉල්ලා ඉන්නවා කොහොම හරි කමන්න පලාපාලන මැතිවරණ තියන්න. ඒතර ජනතා ප්‍රචාර ටික බලා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුමතුමා. ඊළඟට ගරු ජනක තිස්සකුට්ටි ආරච්චි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
මුලස්නාර උඩ මන්ත්‍රීතුමනි, ලෝකේ කුසිකාර්මික කාර්මික සේවා කියන ආර්ථිකයන් තුළ තමයි සැදුම්ලත් වෙලා තියෙන්නේ. එතකොට අපේ රටේ 70 දශකයේ වෙනකොට සිරිමාව බණ්ඩාරනායක මැතිණිය තමයි කෘෂිකාර්මික ආර්ථිකය හඳුන්වලා දුන්නේ. ඉතාම හොඳටම කෘෂිකාර්මික ආර්ථිකය කරේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. ඊට පස්සේ JR ජයවර්ධන ජනාධිපතිතුමා බලයට ආවට පස්සේ හිතුවා කෘෂිකාර්මික ආර්ථිකයෙන් විතරක් මේ රට ගොඩ දාන්න අමාරුයි, එනිසා කෘෂිකාර්මික සහ කාර්මික කියන ආර්ථිකයත් එක්ක මේ රට ගොඩ දාන්න ඕන කියලා. එතකොට නිදහස් වෙළඳ කලාප ටික ගෙනල්ලා විවෘත ආර්ථිකය ගෙනල්ලා දැන් සිරිමාව මැතිණියගේ කෘෂිකාර්මික ආර්ථිකය දරා ගන්න බැරි වුණා අපේ රටේ ජනතාවට. අපි හැමදාම දේශපාලඥයන්ට විතරයි චෝදනා කරන්නේ. හැබැයි 70-77 වෙනකොට තමන් වවාගෙන කන ක්‍රමවේදයේ කෘෂිකාර්මික ආර්ථිකයක් අතපු සිරිමාව බණ්ඩාරනායක මැතිණිය එළවලා 6-5 බලයක් දීලා JR ජයවර්ධන මැතිතුමාව ගෙනාව නිකං කන්න. එහෙම ගෙනල්ලා JR ජයවර්ධන මැතිතුමා විවෘත ආර්ථිකය හදලා කෘෂිකාර්මික සහ කාර්මික කියන සේවාවන් තුලින් මේ රට ගෙනියන්න හැදුවා. හැබැයි කෘෂිකාර්මික සහ කාර්මික කියන සේවාවන් තුලින් විතරක් මේ රට ගොඩ ගන්න බෑ කියලා කල්පනා කරපු මහින්ද රාජපක්ෂේවකට ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා කල්පනා කරා කෘෂිකාර්මික කාර්මික සහ සේවා කියන ආර්ථිකයන් තුලින් කොහොමද මේ රට ගොඩනගන්නේ කියලා. දැන් මේ රටේ කෘෂිකර්මාන්තය දියුණු වෙලා තියෙනවා. එක පැත්තකින් දැන් කාර්මීකරණය ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ සේවා ආර්ථිකය පිළිබඳ කල්පනා කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බැලුවා අන්න පෝට් සිටිය කියන ව්‍යාපෘතියක් ගේන්න ඕන කියලා. දැන් මේ පෝට් සිටිය කියන ව්‍යාපෘතිය ගේනකොට විශාල මතිමතාන්තර තිබුණා. මේක චීන කොලනියක් කිව්වා. අර අනිකුත් මන්ත්‍රීවරු කිව්වාගේ විශේෂයෙන්ම එක්තරා පක්ෂ නායකයෙක් නිරන්තරයෙන්ම කිව්වා කළුගල් ටික මදි වෙනවායි කිව්වා මේ පෝට් සිටිය ගොඩ කරන්න. එතකොට එහෙම කියපු පෝට් සිටිය මොකටද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙනාවේ? සේවා ආර්ථිකය කරා ඩොලර් මේ රටට ගේන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න. අද අපි සියලු දෙනාම දන්නවා මේ රටේ ප්‍රධාන ප්‍රශ්නේ ඩොලර්. ඒක අද වෙනකොට ඇති වෙලා තියෙන ඩොලර් ප්‍රශ්නේ දා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දැක්කා. එහෙම දැකලා තමයි මේ පෝට් සිටිය ගේන ව්‍යාපෘතිය ගෙනාවේ. එනිසා අපි විශේෂයෙන් මතක් කරනවා මේ රටේ පළාත් පාලන මැතිවරණයේ ඉන්න විපක්ෂයේ සෑම පක්ෂයකට මතක් කරනවා පෝට් සිටි ව්‍යාපෘතියත් හොඳ නැතිනම් ලංකාවට ඩොලර් ගේන සෑම ව්‍යාපෘතියකටම හරස් වෙනවනම් මේ රට ගොඩ ගන්න තියෙන මාර්ගය මොකක්ද කියන පැහැදිලි තමන්ගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න කියන ඉල්ලීම අපි විශේෂයෙන් මේ මැතිවරණයක් ඉල්ලන විපක්ෂයෙන් අපි බොහොම පැහැදිලි ඉල්ලා සිටිනවා. දැන් ඇයි මේගොල්ලෝ විපක්ෂයේ මැතිවරණයක් ඉල්ලන්නේ? මේ මැතිවරණයේ ඉල්ලීම තුල මේගොල්ලෝ විශ්වාස කරනවා දැන් තමයි අපිට හොඳම වෙලාව. දැන් පැටිය රත් වෙලා තියෙන්නේ, දැන් තමයි රොටිය පුච්ච කරන හොඳම අවස්ථාව කියලා තමයි විපක්ෂය හිතන්නේ. තමන්ගේ රැස්වීමට බස් දාලා සෙනඟ අදිනකොට අපිත් එහෙම තමයි. අනිත් පක්ෂ විතරක් නෙමෙයි, අපිත් බස් දාලා තමයි සෙනඟ අදින්නේ රැස්වීම වලට. හැබැයි බස් දාලා සෙනඟ ටික ගේනකොට ඒ සෙනඟට තමන් කතා කරාම තමන්ගේම සෙනඟ අප්පුඩි ගහනකොට අනිත් කණ්ඩායම රැස්වීම තියලා ඒ රැස්වීම Facebook එකේ දානකොට තමන්ගේ කණ්ඩායම් කමෙන්ට් කරනකොට අන්න හිතනවා මම තමයි ඊළඟ ජනාධිපති, මම තමයි ඊළඟ පාර්ලිමේන්තු බලය පිහිටවන්නේ. ඒ නිසා මේ ප්‍රාදේශීය සභා මැතිවරණය මේගොල්ලෝ පාවිච්චි කරන්න හදන්නේ ප්‍රාදේශීය සභා මැතිවරණය ජයග්‍රහණය කරන්න, මාසකට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය තියන්න, ඊට පස්සේ මාසකට කහමාරක ප්‍රසි ජනාධිපතිවරණය තියලා රටේ බලය ඇල්ලීම පමණයි මේගොල්ලොන්ගේ සීනය. හැබැයි මම බොහොම පැහැදිලිව මතක් කරනවා කරුණාකරලා මේ කාර්ය කරන්න යන්න එපා. දැන් මේ රටට අවශ්‍ය වෙන්නේ පුජ්‍යල චරිතයක්වත් පක්ෂක ප්‍රතිපත්තියවත් නෙමෙයි. මම දේශපාලඥයෙක් විදියට ශ්‍රී ලංකා පොජන පෙරමුණට බැඳිලා හිටියත් මම දරුවෝ දෙන්නෙක්ගේ තාත්ත කෙනෙක් විදියට මෙරටේ වගකීතු පුරවැසියෙක් විදියට විශ්වාස කරන්නේ දැන් මේ රටට අවශ්‍ය ප්‍රතිපත්තිය මේ රටට අවශ්‍ය වෙන්නේ පුජ්‍යල චරිත නෙමෙයි. එමාව සිරිමාව බණ්ඩාරනායක මෙතිණියාව බණ්ඩාරනායකවරුන්ගේ කාලයක් තිබුණා. ඊට පස්සේ JR ජයවර්ධන ලාවා, ඊට පස්සේ රාජපක්ෂවරු ආවා, ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ආවා. දැන් කියන එක පැත්තකින් අනුර කුමාර් දිසානායක සහ ප්‍රතිපත්තිය කියනවා, සජිත් ප්‍රේමදාස සහ ප්‍රතිපත්තිය කියලා කියනවා. ඒ නිසා මේ වෙලාවේ වැදගත් වෙන්නේ පුජ්‍යල චරිතය නෙමෙයි අපි අයගෙන් බොහොම පැහැදිලි වಾಣි ප්‍රතිපත්තිය මොකක්ද එහෙම පුජ්‍යල චරිතත් එක්ක ආපු අන්තිම ජනාධිපතිවරයා බලාපොරොත්තු සහිතව ආපු ජනාධිපතිවරයා කොටාබේ රාජපක්ෂ ජනාධිපතිවරයා 69 ලක්ෂයක් මේ රටේ ජනතාව කොටාබේ රාජපක්ෂ ජනාධිපතිවරයා ගැන විශ්වාසය තිබුවා දැන් අපිට කියන්න පුළුවන් අපි කඩේ ගියා ඈ මේ ඉන්න මන් කතා කරන මන්ත්‍රීවරුත් පුළුවන් තරම් කොටාබේට කරේ ඔව් අපි මේ ආණ්ඩුව ආරක්ෂා කරන්න පසුබිම් මන්ත්‍රීවරු විදියට පෞගිය වසර දෙකක් මේ ආණ්ඩුව කරේ දියාගෙන ගියා ඇයි 69 ලක්ෂයෙන් 68 ලක්ෂ 99999ක් මේ රටේ ගෝඨාභය ජනාධිපතිවරයා ගැන විශ්වාසය තියෙනකොට මමත් එක ඡන්දයක් කිමි පුජ්‍යලෙක් විදිහට ඡන්දේ දාලා ගෝඨාභය ජනාධිපතිවරයා ගැන විශ්වාසය තිබුවා. ඒ විශ්වාසයේ ප්‍රතිඵලයක් තමයි ඡන්දේ දිනනකොටම තරුණ තරුණයන් ඇවිල්ලා තාප්පෝල පෝස්ටර් ටික ඉවත් කරලා තාප්පෝල චිත්‍රෙන්දී බුලත් කියලා නගරයේ ගහනකොට බුලත් කියලා ගහන්න එපා කියලා කිව්වේ සිංගප්පූරුවක් මැලේසියාවක් වගේ ගෝඨාභය ජනාධිපතිවරයා මේ රට හදාවි කියලා. ඒ විශ්වාසයේ මූලාශ්‍ර රුඩ මන්ත්‍රීතුමනි අපිටත් තිබුණා. ඒ නිසා තමයි රටේ රාජ්‍ය නායකයා ගැන 69 ලක්ෂයක් විශ්වාසය තිබුවම අපි අවුරුදු දෙකක් ගෝඨාභය ජනාධිපතිවරයා කරේ තියාගෙන ගියේ. එතුමා ගත්ත සෑම තීරණයකටම පසුපෙළ මන්ත්‍රීවරු ඉදිරිය අපිට දෙන්න පුළුවන් උපරිම ජයය දුන්නේ ඇයි? වසර පහකට බලය ගත්ත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පස්වෙනි අවුරුද්දේ හරි ඒ විශ්වාසිෂ්ඨ කරයි කියන විශ්වාසය අපේ ළඟ තිබුණා. උදාහරණයක් විදියට පොර වැඩසටහන කාබනික පොර වැඩසටහන ගෙනව මම පෞද්ගලිකව සතුටු වුණා. වස විස වලින් තොර කෘෂිකාර්මික ආර්ථිකය කඩාවි කියලා. ඒ නිසා ඒකට ආස කරපු ඇලුම් කරපු පෞද්ගලික පුජ්‍යලයක් දරුවෝ ඉන්න තාත්ත කෙනෙක් විදියට රසායනික පොර ඉවත් කරලා කාබනික පොර ව්‍යාපෘතිර ජනාධිපතිවරට අපි අවස්ථාව ලබා දුන්නා, ශක්තිය දුන්නා, ධෛර්යය දුන්නා. අපි හිතුවා පස්වෙනි අවුරුද්දේ අන්තිම දවසේ හරි ගෝඨාභය ජනාධිපතිවරයා මේ අභියෝගය ජයග්‍රහණය කරයි කියලා. මොකද උනේ? අන්තිමට රටේ ආර්ථික සමාජීය දේශපාලන පසුබෑමක් වෙනකොට පැදුරටත් හොරා පලා යන ජනාධිපතිවරයෙක් බවට පත් වුණා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. මමත් ඉන්නේ මේ ආණ්ඩුවේ තමයි. හැබැයි අපි වැරදි දෙයට වැරදි කියනවා. රාජ්‍ය නායකයා පලා ගියාම අනුගාමිකයෝ වශයෙන් අපිට වෙන්නේ මොකක්ද කියලා එතුමා හිතුවද කියලා ප්‍රශ්නයක්. ඒ නිසා පුජ්‍යලා අනුබද්ධ දේශපාලනය තවත් මේ රටේ ඇතිවේවි කියන විශ්වාසයක් අපි ළඟ නැහැ. එහෙනම් අන්නේම වැටුණු රට ආර්ථික සමාජීය දේශපාලන වශයෙන් වැටුණු රට අගාධීට කියපු රට වර්තමාන ජනාධිපතිවරයා විසින් ඇවිල්ලා කවුරුවත් බාරගත්තේ නැති වෙලාවට තමයි මේක බාරගත්තේ. ඒ බාර අරගෙන තිබුණු තැනට වඩා යම් මට්ටමක හොඳ තත්ත්වයකට අද රට ගෙනල්ලා පෝලිං යුගය නතර කරලා පාසල් ටික හැරලා පාසල් අධ්‍යාපනය හදලා තෙල් ටික QR එකට හරි දීලා යම් වැඩපිළිවෙලක් හදලා අද නිදාසේ ඇවිදින්න පුළුවන් තත්ත්වයට හරි මේ රටපත් කළා තිරු. නැතිනම් මොකද මේ රටේ තිබුණේ? පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇදලා පාරේ මරණ යුගයක් මේ රටේ ඇති වෙලා තිබුණේ. පොළු මුගුරු අරගෙන පාරේ දුවන යුගයක් මේ රටේ ඇති වෙලා තිබුණේ. තෙල් පොලිමේ ඉන්න යුගයක් මේ රටේ ඇති වෙලා තිබුණේ. අන්න ඒක හරි නැති කරලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පුළුවන්කම ලැබුණා මේ මට්ටමට හරි රට ගේන්න. දැන් හොඳයිද රට? දැන් හොඳයිද රට? මම කියන්නේ මේ වැඩපිළිවෙලත් හොඳම වැඩපිළිවෙල නෙමෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මේ වැඩපිළිවෙලත් හොඳම වැඩපිළිවෙල නෙමෙයි. හොඳම වැඩපිළිවෙල නම් තෙල් මිල අඩු වෙන්න ඕන, ගෑස් මිල අඩු වෙන්න ඕන, එහෙනම් විදුලි බිල වැඩි වෙන එක නතර වෙන්න ඕන, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි වෙන්න ඕන, සම්පූර්ණ ජනතාව සතුටින් සිනාමිසු මූණෙන් ඉන්න ඕන, සුඛිත මුදිත වෙලා තියෙන්න ඕන. මේක හොඳ වැඩපිළිවෙල නෙමෙයි. එහෙනම් මේ වැඩපිළිවෙල යම් මට්ටමකට හොඳ වැඩපිළිවෙලක් නම්, හැබැයි මේ වැඩපිළිවෙල හොඳම වැඩපිළිවෙල නෙමෙයි නම් විපක්ෂයේ බලය ඉල්ලන පක්ෂ නායකින් සහ පක්ෂවලින් අපි අහන්නේ මේ වැඩපිළිවෙල හොඳම වැඩපිළිවෙල නෙමෙයි නම් හොඳ මීට වඩා හොඳ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න. අපි අහන්නේ විපක්ෂයේ නායකින්ගෙන් මොකද්ද වැඩපිළිවෙල? දැන් සමහර අය බොහොම පැහැදිලිව කියනවා අපි දැකලා තියෙනවා දේශපාලන වේදිකාවේ අපිට බලය දෙන්න, අපි බලය දාපු ගමන් කරන පළවෙනි රාජකාරිය තමයි හොරු අල්ලන එක. මම දැක්ක බෞද්ධ දවසර මේ විපක්ෂයේ දේශපාලන වේදිකාවලදී හැම පක්ෂ නායක දෙන්නම කියන්නේ අපි ආවොත් හොරු අල්ලනවා, අපි හොරු අල්ලලා දඬුවම් කරනවා, දඬුවම් කළා ඒ තියෙන සීළු අත්කම් අපි පවර ගන්නවා කරුණා කරලා. ඊට වඩා ශිෂ්ට සම්පන්නයි මේ විදිහට කියන්නකෝ. මෙන්න අපි ගියා ඕස්ට්‍රේලියාවට, මෙන්න මේ ලිපිණේ අපල් අක්කර 100යි. අපි ගියා මේ රටට, මෙන්න මේ ලිපිණේ ලියාපදිංචි කර්මාන්ත ශාලා 2යි. අපි ගියා උගන්ඩාවට, මෙන්න මේ උගන්ඩාවේ මෙන්න මේ අහවල් අංක දරන බැංකු ගිණුම් වල මෙන්න බිලියන ගාණක් සල්ලි තියෙනවා. මේ හිටපු ජනාධිපතිවරයාගේ පුතාගේ, ඇමතිතුමාගේ, විපක්ෂ නායකතුමාගේ, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමාගේ, අහවල් දේශපාලඥයාගේ හරියට සාධක ටික අරගෙන ඇවිල්ලා අපි බලය දාපු ගමන් රටේ ජාත්‍යන්තර ලෝක ජාත්‍යන්තර නීතිය පාවිච්චි කරලා ඒ රටවල් වලට ගිහිලා තානාපතිවරුන්ගේ සහයෝගය ඇතුව අන්නේ ඇපල් වතු ටික නිදි වතු ටික ඒ වගේ මේ තියෙන කර්මාන්ත ශාලා සහ මේ ගිනුම් වල තියෙන මුදල් ටික පවරා ගන්නවා කියන සාධකයක් ඇතුව කියන්නේ නැතුව මොකක්ද මේ කරන වෛරීය දේශපාලනේ බලාපොරොත්තු ඇති කරලා වෛරය ක්‍රෝධය තරුණියන්ගේ ජනතාව තරුණියන්ගේ මනසට දාලා දැන් මේ තරුණ තරුණියන්ට අපේ අයත් කරන වැරැද්දක් දේශපාලන වේදිකාවේ අපේ පක්ෂය අයත් නැගලා කියනවා 88 89 මැරුවා 88 89 බීසන සම්පූර්ණ වැරදි. ඇයි අපි 88 89 බීසනේ ගැන දැන් කතා කරන්නේ? ඒ කතා කරන එක වැරදි. 88 89 බීසනේ ගැන 90 ඉපදුණු එදා ලදරුවා අද 2023 වෙනකොට අවුරුදු 33යි. අවුරුදු 33 තරුණ තරුණියන් එදා 88 89 ගැන දන්නේ අපි දන්නවා. මගේ සීයව මැරුවා මගේ ස්පනා පිට අපේ ගෙවල් ඉස්සරහා බෙල්ල කපලා වැටේ ගහලා තිබුණා. ට්‍රාන්ස්ෆෝමර් පිපුරුවා, බස් පිච්චුවා, කර්මාන්තශාලා විනාශ කරා. මේ සියලු විනාශය අපේ ඇස් දෙකෙන් දැක්ක නිසා තමයි අපි මේ පක්ෂවලට ඡන්දයක් දෙනකොට අදත් බය වෙන්නේ. හැබැයි අවුරුදු 32 33 තරුණ තරුණියා ඒ පක්ෂවල අභ්‍යන්තරය දන්නේ නැති නිසා මේ Facebook එකේ හයියෙන් කෑ ගහගෙන ඉන්නවා. ඒ වගේම තමයි 2008 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධ නවත්වනකොට 2000 ඉපදුණු දරුවා අද අවුරුදු 22යි 23යි. ඒ අයත් මහින්ද රාජපක්ෂ මහත්තයා කාලේ අපේ කාලේ තිබුණු යුද්ධ දැක්කේ නැහැ. බෝම්බ පිපිරෙනව දැක්කේ නැහැ. මලමිනී ගමට ගලාගෙන එනව දැක්කේ නැහැ. ඒ නිසා ඒ තරුණ තරුණියන් අසාධාරණ නැහැ. අන්නේ තරුණ තරුණියන්ගේ මනසට වෛරය ක්‍රෝධය වපුරලා ඒ තරුණ තරුණියන්ට අහිංසක බලාපොරොත්තු දීලා කවුරු හරි මේ රටේ බලයට එන්න හිතාගෙන ඉන්නවා නම් ඒ එන අයටත් ගෝඨාභය ජනාධිපතිවරයාට අවුරුදු 2ක් කරන්න බැරි වුණා. ඒ එන ආණ්ඩුවටත් ඒ ජනාධිපතිවරයාටත් අවුරුද්දක් කරන්න බැරි වෙනවා. ඒ නිසා ඇයි මේ බොරුව කරන්නේ? ඒ මේ බරුව කරන්නේ මං අහන්නේ දැන් සමහර අය කියනවා අපි බලයට ආවම විවිධ වැඩසටහන් කරනවලු දැන් බලන්න මේගොල්ලෝ හැම දෙයකටම විරුද්ධයි මම අහන්නේ අයගෙන් බඩු මිලත් අඩු කරලා පඩියත් වැඩි කරලා තෙල් මිලත් අඩු කරලා විදුලි මිලත් අඩු කරලා ආයෝජකීන්ට ආවම තියෙන ඉඩ ප්‍රස්තාවත් අවුරලා දාලා සංචාරකීන් එනකොට උද්ඝෝෂණය කළ සංචාරකීන් ටිකක් නවත්තලා බදු ගහන ප්‍රතිපත්තියක් නවත්තලා IMF එකේ කොන්දේසි වලට යටත්ව IMF එකත් එක්ක වැඩ කරන්නෙත් නැතුව පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නෙත් නැතුව අපි අහන්නේ දැන් කොහොමද මේ රට කරන්න බලාපොරොත්තු වෙන්නේ? අන්න ඒක ජනතාවට කියන්නකෝ. ඔය මැතිවරණ වේදිකාවල් වල බැරි නම් මේ පාර්ලිමේන්තුවේ බැරි නම් දැන් අපේ රටේ ප්‍රසිද්ධ මාධ්‍ය තියෙනවා. ඒ මාධ්‍ය ආයතන වල ගුවන් කාලේ අරගෙන Facebook එකේ live එකක් යන්න පුළුවන්. Facebook එකේ live එකක් ගිහිල්ලා තැන් තැන් වල වේදිකා වල තමන්ගේ සේනාවෙකුතු කරගෙන
තමා විනාඩි දෙක කාලයක් තියෙන්නේ. තව විනාඩි දෙකක් තියෙනවා.
අප්පුඩිය තලාගෙන තමන්ගේ කාරණා කියන්නේ නැතුව හරියට මේ රට හදන ප්‍රතිපත්තිය මේ වෙනකොට බිලියන 100ක් මේ රට ණය වෙලා තියෙනවා. ඩොලර් බිලියන 100ක්. ඒ ඩොලර් බිලියන 100 ණය ගිවන්නේ කොහොමද අපි බලයට ආවම? සාමාන්‍යයෙන් ගත්තම අපේ රට මාසෙට අලාභයි. අපේ රටේ සමස්ත ආදායම මේ රටේ සමස්ත වියදම අතර වෙනස අලාභයක් තියෙන්නේ. ව්‍යාපාර කරන අපි දන්නවා අය ඒ ආදායම සහ වියදම අතර ලාභයක් විය හැකි අලාභයක් විය හැකි. දැන් මේ රට තියෙන අලාභයක එනම් මාසික අලාභයේ පියවගෙන මේ ලංකාවේ ඩොලර් සංචිතය වැඩි කරගෙන මේ රටට ආයෝජිතය ගෙනල්ලා මේ රට කොහොමද ඩොලර් වලින් පුරවාගෙන දියුණු රටක් දක්වා ගෙනින වැඩපිළිවෙල මොකක්ද කියන කාරණාව මේ විපක්ෂයේ ඉන්න දේශපාලන නායකයින් අපි අහනවා. අන්න ඒකට වර්තමාන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙනාවු පොට් සිටිය ව්‍යාපෘතිය බලාපොරොත්තු වෙන සේවා ආර්ථිකයක් සපේන ස්ථානයක් විදියට විදේශීය බහුජාතික සමාගම් මෙහෙට ගෙනල්ලා විදේශීය විවිධ සමාගම් වලට ආරාධනා කරලා මේ ස්ථානයේ ව්‍යාපාර ආරම්භ කරන්න කියලා අන්න සැලැස්මක් හදලා දෙනවා ඩොලර් ගේන්න. කාංචන විජේ අපේ කාංචන മന്ത്രി එමෙතුමා විදුලි බිල වැඩි කරනකොට කට්ටිය ඇහුවා රුපියල් වැඩි වුණු ගමන් කොහොමද විදුලිය දෙන්නේ කියලා. ඒ සරල සමීකරණවත් මෙයාට තේරෙන්නේ නැද්ද කියලා ප්‍රශ්නයක් නේ. දැන් පහුගිය කාලේ ඩොලර් ප්‍රශ්නයක් තිබුණා. හැබැයි ඩොලර් තිබුණත් වැඩක් නැහැ විදුලි බල මණ්ඩලෙන් ලංකා බැංකුවට හරි මහජන
බැංකුවට හරි
රුපියල් දෙන්නේ නැත්තම් රුපියල් දුන්න නැතුව LCR අරින්න බෑ. අවසාන වශයෙන් මම කියනවා LCR එක අරින්න රුපියල් ටික වැඩි කරගන්න විදුලි බිල වැඩි කර. හැබැයි මම පෞද්ගලිකව විදුලි බිල වැඩි කරවට විරුද්ධයි. මගේ ගෙදර බිල 30000යි මේකෙන් පස්සේ 50000යි මට ගෙවන්න බෑ. පුරවැසියෙක් විදියට මම මේකට විරුද්ධයි. දේශපාලඥයෙක් විදියට මේ අභ්‍යන්තර මූල තත්ත්වය තේරෙන්නේ මීට වඩා දෙයක් කරන්න නැතුව ඇති කියන විශ්වාසය තියාගෙන නිවැරදි ප්‍රතිපත්තියක් ගේනවනම් පොහට්ටුවේ මෙල්ලිලා පොහට්ටුවටම ඡන්ද දෙනවා වෙනුවට නිවැරදි ප්‍රතිපත්තියක් ගෙනලා මේ රට හඳුන්වලා දෙනවා නම් මගේ ඡන්දෙත් එක්ක මාලිමාවට එක්ක දින ටෙලිෆෝන් එකට එක්ක හෙලිකොප්ටරයට දෙන්න අපි සූදානම් හැබැයි අපිට අවශ්‍ය ප්‍රතිපත්තිය එහෙම නැතුව අද වෙනකොට අපි පොට්ටුවත් එක්ක මේ වැඩ පිළිවෙල යන්නේ වත්මන් ජනාධිපතිවරයාව ආරක්ෂා කරගෙන ශක්තිය දෙන්නේ පොට්ටු වශයෙන් අපි ඒ අපේ වැඩ පිළිවෙල
නිවැරදි කරන
කාරණා මතක් කරමින් හොඳ වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන්න කියන ආරාධනාව කරනවා සියලු දෙනාටම සුදු
බොහොම ස්තුතියි ඊළඟට ගරු විජිත හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක්
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි වරාය සංවර්ධනය පිළිබඳ කතා කරන වෙලාවේ අපි කවුරුත් දන්නවා ලංකාවට ආයෝජන එන්න නම් ලංකාවේ ආර්ථික ශක්තිමත් වෙන්න නම් පළවෙනි සාධකයේ තමයි දේශපාලන ස්ථාවරත්වයේ තියෙන්න ඕන වංචා දූෂණ නාස්ති නැති වෙන්න ඕන යටිතල පහසුකම් සංවර්ධනය වෙන්න ඕන එහෙම නැතුව පෝට් සිටි නෙමෙයි මොන සිටි හැදුවත් ආයෝජක වෙන්නෙත් නැහැ විශ්වාසය ඇති වෙන්නෙත් නැහැ එනිසා හරි පැහැදිලි මේ යෝජනාව අපි සම්මත කරයි කියලා ආර්ථිකයේ මහ පිමිපණින්නේ නැහැ. ඔතුමන්ලා මේ වරාය නගර යෝජනාව ගේනකොට එදා මහා ලොකුට පාරම් බෑවා අපේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍ය තමයි වරාය නගරය. වරාය නගරය හැදුවට පස්සේ මේ ඔක්කොම ප්‍රශ්න තුෂ්ණිම් භූත වෙනවා රටේ ආර්ථිකයේ ගොඩ යනවා කියලා. දැන් ඒක සම්මත කළා අවුරුද්දකටත් වැඩි ආර්ථිකේ තවත් තිබ්බට වඩා කඩන් වැටුණා. ඒ නිසා මේ යෝජනාව සම්මත උනායි කියලා ආයෝජකයන්ට විශ්වාසය ඇති වෙන්නේ නැහැ. අලුතෙන් ආයෝජක වෙන්නේ නැහැ. හරි පැහැදිලි. නමුත් ඒකට ප්‍රධාන දේ තමයි රටේ දේශපාලන ස්ථාවරත්වයේ නැතිකම. දේශපාලන ස්ථාවරත්වයේ හදන ප්‍රධාන සාධකයේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කරන එක. පරමාධිපත්‍ය බලය පාලන බලතල මූලික අයිතිවාසිකම් ඒ වගේම ජනතාවගේ ඡන්ද අයිතිය. ඒ පරමාධිපත්‍ය බලය නැත්තම් ඒ ජනතාවට තහවුරු කළ නැත්තම් ජාත්‍යන්තරය තුළ විශ්වාසය ඇති වෙන්නේ නැහැ. ඒ විශ්වාසය නැත්තම් ආයෝජක වෙන්නේ නැහැ. රටේ ආර්ථිකය ගොඩනගන්න බැහැ. අද මේ පළාත් පාලන ඡන්දේ කල් දැමීමෙන් තමුණාසල හිතාමතාම දැනුවත්වම ජනතා පරමාධිපත්‍ය යටපත් කරලා තියෙනවා. ජනතාවගේ ඡන්ද අයිතිය උදුරගනිමින් යනවා. මේ ඡන්දය නියමිත පරිදි පවත්වන්න කියලා පැහැදිලිව උසාවියෙන් දැනුම් දීමක් කරා. මැතිවරණ කොමිසම ඒට ලෑස්ති වුණා. දැන් මේකට බාධා කරන්නේ කවුද? මේකට බාධා කරන්නේ වත්මන් මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ. මුදල් ඇමතිවරයා දැන් මේක බෝලේ පාස් කර කර මැතිවරණ පැවැත්වීමේ වකිම මට නැහැ. ඒක කොමිසම උසාවිය බාර කරයි. එහෙම කියලා මග අරින්න හදනවා. අපි හරිම පැහැදිලි කවුරුත් දන්නවා දැන් ඡන්දේ බාධා කරන්නේ මුදල් අමාත්‍යංශ ලේකම් මුද්‍රණාධිපතිනිය ඒ වගේම පොලිස්පතිතුමා. මුද්‍රණාධිපතිතුමිය කියනෝ මට සල්ලි දුන්නොත් මම මුද්‍රණය කරනවා. පස්සේ තුමේ එක කිව්ව සල්ලි ප්‍රශ්නෙකුත් නැහැ. ආරක්ෂාව දෙනවා නම් මම මුද්‍රණය කරනවා. ඒත් ආරක්ෂාව දෙන්නේ නැත්තේ කවුද? ආරක්ෂාව භාර විශේෂ භාර ඇමති කවුද? රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ භාර රනිල් වික්‍රමසිංහ. ඔහුට මේකෙන් ගැලවෙන්න බෑ. එතකොට මුද්‍රණාලයට පොලිසිය 65ක් යවන්න බැරිද? මේ ආරක්ෂාවට දැනටමත් භාගයක් මුද්‍රණය කරලා නැති ඉන්නේ. ඡන්දපත්‍රිකාව දිස්ත්‍රික්ක 17ට තැපැල් ඡන්දෙට මුද්‍රණය කරලා ඉවරයි. මේක හදිසි නැවැත්වුවයි. අරලියගහ මන්දිරයට කැඳවුවට පස්සේ රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නාට පස්සේ මේක නැවැත්තුවා. හරි පැහැදිලි මේකේ වගකීම් තර රනිල්. දෙක මුදල් අමාත්‍යංශ ලේකම් වක් කියන්නේ මුදල් ඇමතිවරයාට. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ. මූල්‍ය සම්පාදනය කිරීම බලය තියෙන්නේ මුදල් ඇමතිට. ආරක්ෂා සැපීම් වක්‍යම තියෙන්නේ ආරක්ෂක ඇමතිට. රටක ඕනෑම ඡන්දයක් පැවැත්වීමේ වගකීම තියෙන්නේ රටේ සේනාධිනායක ජනාධිපතිවරයාට. එනිසා මේ වගකීමෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ගැලවෙන්න බැහැ. එනිසා අපි මේ පාර්ලිමේන්තුවෙන් පහුගිය අයවැයේදී ඉතා පැහැදිලිව බිලියන 10ක මුදලක් මැතිවරණ කොමිසමට වෙන් කළා තියෙනවා. ඒක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපිට තියෙන ප්‍රතිපාදනය. ඒ මූල්‍ය බලය මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණාධිපතිවරණියට පොලිස්පතිවරයාට පැහැරගන්න බැහැ. ඒක මූලික නීතිය සඳහන් වෙන කරුණ. ව්‍යවස්ථාවේ තියෙන කරුණ. ඉතින් අද ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ ඡන්දය නොපැවැත්වුණොත් 340ක් පනාත් පාලන ආයතන සම්පූර්ණයෙන් කඩන් වැටෙනවා. ඒ වේ ජනතා නියෝජිතයක් ඇති වෙන්නේ නැහැ. මහජන ඡන්දෙන් තේරිපත්ව නියෝජිතෝ ඒ ආයතන කිසිවක නැති වෙනවා. ඒතර පළාත් පාලන බිම් මට්ටමේ පළාත් පාලන ආයතන සියල්ල අකර්මණ්‍ය වෙනවා. ඊළඟට දැනටමත් පනත් සභා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක පනත් සභාවලත් ඡන්දෙන් පත් වෙච්ච නියෝජිතයෝ කවුරුත් නැහැ. ඒවත් ඉන්නේ ජනාධිපතිවරයා පත් කරපු නියෝජිතයා, ඔහු මහජන නියෝජිතෙක් නෙමෙයි. දැන් පෙරේදායින් පස්සේ මේ පාර්ලිමේන්තු විසිරුවා හැරීමේ බලයත් මුළුමනින්ම ජනාධිපතිට පැවරුණා. එතකොට මේ පාර්ලිමේන්තුවත් දැන් රූකඩ වෙලා තියෙනවා. එතකොට ගත්තොත් පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වෙන්නේ නැහැ, පළාත් සභා ක්‍රියාත්මක වෙන්නේ නැහැ, පාර්ලිමේන්තුවත් රූකඩයක් වෙලා ක්‍රියාත්මක නොවන තත්ත්වේ තමයි. ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. දැන් අපි බිලියන 10ක් වෙන් කරනවා. හැබැයි ඒක දෙන්නේ නැහැ. එතකොට ක්‍රියාත්මක නැහැ, අකර්මණ්‍ය නැහැ. එතකොට අපේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුවෙන් රැකිලත් නැහැ, පළාත් සභාවලින් රැකෙන්නෙත් නැහැ, පනත් පාලන ආයතන වලින් ආරක්ෂා වෙන්නෙත් නැහැ. මේක ඉතා බැරෑරුම් බරපතල තත්ත්වයක්. මේක හිතන්න එපා හුදු ඡන්දයකට ලඟ වෙන තත්ත්වයක් කියලා. මේක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක්. අපේ රටේ සම්පූර්ණ පාලනය දැන් තනි පුද්ගලයෙක්මත් තියෙනවා. ඔහු තමයි තීරණය කරන්නේ සල්ලි දෙනවද නැද්ද කියලා. ඔහු තමයි තීන්දුව කරන්නේ ඡන්දේ තියෙනවද නැද්ද කියලා. කොමිසමක් තියෙන බව ඇත්ත. මැතිවරණ කොමිසම තියෙනවා. හැබැයි සල්ලි නැත්තම් කොහොමද ඡන්දේ තියන්නේ කොමිසම? සල්ලි දෙන්න ඕනේ මුදල් කැමති, ආරක්ෂාව දෙන්න ඕනේ ආරක්ෂක කැමති. ඒක දෙන්නේ නැත්තම් මැතිවරණ කොමිසම අසරණ වෙනවා. මේක පැහැදිලිවම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ බරපතල ප්‍රශ්නයක්. දැන් හිතනවනම් මේ ඡන්දේ කල් දාලා මේකෙන් ගොඩ යන්න පුළුවන් කියලා. ඒක විහිළුවක්, ඒක මිත්‍යාවක්. කල්පනා කරලා බලන්න. හරිනම් මේ ඡන්දේ පවත්වන්න තිබුණේ ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ. එවකට පරිපාලන රාජ්‍ය පරිපාලන පළාත් සභාවේ ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්මයා ගැසට් එකක් ගහලා ඔහුට තියෙන බලය ප්‍රකාරව අවුරුද්දකින් කල් දැම්මා. ඔහුට ඒ බලය තිබුණ ඇත්ත. හැබැයි ඒ වෙලාවේ ආණ්ඩුව කල්පනා කරේ ඒ වෙලාවේ අවාසි අවුරුද්දක් කල් දැම්මම වාසි වෙයි කියලා. දැන් මොකද වුනේ? වාසි වුණාද? නැහැ. දැන් අන්තිම අවාසි තත්ත්වයටපත් වුණා. දැන් හිතනවන රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව මේ ඡන්දේ කල් දැම්මම පස්සේ වාසි ලැබෙයි කියලා. ඒක හිතලුවක්, මිත්‍යාවක්. දැන් ලයිට් බිල වැඩි කරලා ජනතාවට දරා ගන්න බෑ.
මතුමා තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
බණ්ඩහ සේවා මිල තව වැඩි වෙනවා. මිනිසුන්ට ජීවත් වෙන්න බෑ. ඒ තත්ත්වේ එනකොට විදුලි බිල වැඩි වෙනකොට අපේ පිරිවැය මිල තවත් වැඩි වෙනවා. ඒකත් එක්ක තවත් රටේකින් ජනතාව දරා ගන්න බැරි තත්ත්වයට පත් වෙනවා. ආර්ථිකේ තවත් කඩන් වැටෙනවා. නිෂ්පාදනයේ තවත් කඩන් වැටෙනවා. ඒක වැටෙනකොට තව මාස 3ක් 4ක් යනකොට මේ අර්බුදයේ තවත් දෙගුණයක් තුන්ගුණයක් වැඩි වෙනවා. ඡන්දේ කල් දාලා ගොඩ යන්න හිතනවා නම් අපි කියනවා කල් යන්න ආණ්ඩුවට ගොඩ යන්න හම්බෙන්නේ නැහැ. ජනතාවගේ පීඩනය, ජනතාවගේ විරෝධය තවත් වැඩි වෙනවා. ඒකෙන් වෙන්නේ තවත් අවාසියක්. කලින් කල් දාලා කරගත්තේ අවාසියක්, දැන් කල් දාලා කරගන්නේ ඊටත් වඩා අවාසියක්. තවත් අමාරු වැටෙනු. ඒ නිසා මේකවත් අඩුම ගානේ තේරුම් ගන්න. මේකවත් පුංචි මොලේ කලඳක් අබමල් රේණුවක් හරි තියෙනවා නම් මේක තේරුම් අරගෙන මේ ඡන්දෙට බාධා කරන්න එපා. මේ ඡන්දේ කඩාකප්පල් කරන්න ලෑස්ති වෙන්න එපා. කඩාකප්පල් කරන නිලධාරීන්ට රිව නීතිය මගින් උසාවි ක්‍රියාමාර්ග ගන්න එකට අපි සූදානම්. හැබැයි ඒකට වඩා දේශපාලන තීන්දුව මෙතන වැදගත් වෙනවා. දේශපාලන තීන්දුවේදී ඒ අදාළ කරන මැදිහත් වීම, මුදල් ප්‍රතිපාදන ලබා දීම වහාම කළ යුතු වෙනවා. එහෙම නැති වුණොත් මේ පාර්ලිමේන්තුවේ අපි කොච්චර නීති අනපදන් සම්මත කරත් වැඩක් නැහැ, මුදල් වෙන් කරත් වැඩක් නැහැ. නිකන් කාලේ නාස්ති කිරීමක්, තවත් ජනතාවගේ ආර්ථික කඩාවැට්ටීමක්. මේකෙන් වෙන්නේ ජාත්‍යන්තරයේ සහයෝගය ලැබෙන එකද? නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා පැහැදිලිව කිව්වා මැන්ඩේට් එකක් ඕනි කියලා. මේ කියන යෝජනා ක්‍රියාත්මක කරන්න මැන්ඩේට් එකක් තියෙන, අලුත් ජනවරමක් තියෙන ආණ්ඩුවක් ඕනි කියලා. ඉතින් ඒ ජනවරමක් නැත්තම් රටේ ෆ්‍රැන්චයිස් එක ක්‍රියාත්මක වෙන්නේ නැති පාලනයක් නම් තියෙන්නේ IMF එක අනිවාර්යෙන් ඒ ගැන සලකා බලනවා. අනිවාර්යෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ වැනි තත්ත්වයක් යටතේ ඔය කියන සහන දෙන්න මැදිහත් වෙන්නේ නැහැ. දැනටමත්
දොරමන්තුමා කාලය අවසන්යි.
යුරෝපා සංගමයේ GSP බදු සහනේ සහ ඒ සහන දීම් පිළිබඳ අවධානය යොමු කරලා තියෙනවා. එයාගේ ප්‍රශ්නේ මතු කරලා තියෙනවා. ඒ නිසා හරි පැහැදිලිව අපි කියනවා බොරුවට ජාත්‍යන්තරයට ප්‍රජාතන්ත්‍රවාදී පෙන්වුවට ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදී ඇත්ත නිර්වත ලෝකෙටම පෙන්ලා ඉවරයි. ඒ නිසා ප්‍රජාතන්ත්‍ර විරෝධීව බියගුළු විදියට මේ ඡන්දෙන් පැනලා යන්න හදන්න එපා. වහාම ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කරන්න මේ ඡන්දේ පවත්වන්න, ඒකට අවශ්‍ය පියවර ගන්න. එතකොට තමයි ආයෝජක වෙන්නේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති වෙන්නේ. ඒ සඳහා මැදිහත් වෙන්න කීමෙන් මානතර වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු මදුර විතානගේ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි.
මේ අයියලා හිටියනම් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලේ කඩිනම් මහවැලි ව්‍යාපාරයට වගේ තමයි. මොකද පටන් ගත්ත වෙලේ ඉඳන් ගරහන එකම තමයි තියුනේ, ආඩපාලි කියන එකම තමයි තිබුණේ. අපි දැක්කා පතුල අක්කර 1000ක් ගල් ඝන මීටර ලක්ෂ 54යි. ගල් ඝන මීටර වලින් මනින්නේ නැහැ, සාමාන්‍යයෙන් ගල් ඝන මීටර වතුර ඝන මීටර වලින් මනින්නේ. ගල් කියු මිලියන 10ක් ඕන. ඇස් කරකවකව කට උල් කර කර කිව්වේ. මම දැක්ක වීඩියෝ වල තියෙනවා. කළුගල් මිලියන 50ක් ඕන. ඒ කියන්නේ කලින් සතියේ කියන කළුගල් මිලියන 10යි කියලා, ඊට පස්සේ කළුගල් මිලියන 150ක් කියන, අන්තිමේදී කියන කළුගල් කෝටි 12ක්. මේවා මම නෙවෙයි කියන්නේ, අර Facebook එකේ ජනාධිපතිතුමා කියන්නේ. ඒ වගේම මූදේ තියෙන වැලිත් ගොඩ බිම තියෙන කළුගලුත් ඉවරයි කොහ මේ ව්‍යාපෘතියට. මොකද ලංකාවේ මේ වගේ ගැරහුමට ලක්වෙච්ච, ඒ වගේම මේ විවේචනයට ලක්වෙච්ච ව්‍යාපෘතියක් නැහැ. නමුත් මෙන්න මේක තමයි සත්‍ය කතාව. මොකද මේ විවේචන පිටුපස්සෙ ඉන්නේ මේ කලාපයේ රටවල් වලට ලොකු තරගයක්, අභියෝගයක් අපේ රටේ පෝට් සිටි එක හදන එක. ඒක නිසා කලාපයේ රටවල් තෝරගන්න මේ රටේ ඉන්න හෙංචයියෝ ටික, නටවනේ උන් ටික, මේ පෝට් සිටිය හැදුව සිංගප්පූරුවට මොකද වෙන්නේ, මේ පෝට් සිටිය හැදුව මැලේසියාවට මොකද වෙන්නේ, මේ පෝට් සිටිය හැදුව ඉන්දියාවේ වරායනගර වලට මොකද වෙන්නේ, අභියෝගයක් තියෙනවා. අභියෝගයට මෙහෙ ඉන්න ඒජන්තියෝ ටික මම දැක්ක පෞගේ දවස්වල මේ සමහර පක්ෂ කාර්යාල වලට යන ඉස්සරනම් කිව්වේ අපි අධිරාජ්‍යවාදීන්ට එලා දකින්න කියලා. හැබැයි අධිරාජ්‍යවාදීන් නැත යනවා පක්ෂ කාර්යාල වලට. පක්ෂ කාර්යාල වල කට්ටිය යනවා අධිරාජ්‍යවාදීන්ගේ කක්කුසි පිටිපස්සට. ඉතින් ඒක නිසා ඔක තමයි සත්‍ය, ඔක තමයි ඇත්ත. ඒක නිසා මම ඉතාමත්ම කනගාටුවෙන් මේ ගැන කියන ගමන්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ රටේ මේ දිශානතිය වෙනස් කරන මේ රටේ අභියෝග වලට උත්තර දෙන්න පුළුවන් මේ වැදගත් ව්‍යාපෘතියට මින් ඉදිරියටවත් ගරහන්න එපා කියලා. මොකද දැන් නම් ටිකක් සද්ද අඩුයි. මොකද දැන් කියලා ඇති ඒ රටවල් වලනුත් මේ කටවහගෙන හිටපල්ලා කියලා. අපි දැක්ක 2015 2019 වර්ෂයේදී 2014ට කලින් මේ ව්‍යාපෘතියට ගරහපු කට්ටිය රටවටේ යනවා මේක හොඳයි හොඳයි කිය කිය ලොකු වැඩපිළිවෙලක් ගෙනිච්චා. මේ රූපහානි නාලිකා එක එකතු වෙලා ලොකු සංදර්ශන පැවැත්තුවා. අවසානයේ මේක හොඳයි කිව්ව විතරක් නෙමෙයි, අද පාර්ලිමේන්තුව නම් පේන්න නැහැ මේ මහත්තුරු ලොකු ගනුදෙනුත් එහෙට මෙහෙට ගියා කියලා ආරංචියක් ආවා මේ ව්‍යාපෘතිය නවත්වලා පව ගන්න. මොකද චීන ජනාධිපතිතුමා ලියපු මුල්ගල වීසි කරලා අලුත් කළුගල මේ මුල්ගල තියන්නත් ගනුදෙනුවක් එහෙට මෙහෙට ගියා කියලා ආරංචියක් තියෙනවා. හෘද සාක්ෂියට එකඟව කිව්වනම් ඕන කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ මොන පක්ෂේ වුණත් අපි මේ පෝට් සිටි ව්‍යාපෘතිය 7-5ක්වත් පකා ගහලා නැහැ, කොමිස් ගහලා නැහැ, අරන් නැහැ කියලා අපි සතුටුයි. මොකද මේ කතා කරන වගේම පොරටෝක් දෙනවා වගේම කියන්න අපි මේ ගම්නුදෙනු වලින් මේ ව්‍යාපෘති වලින් සල්ලි අරන් නැහැ කියලා. මොකද අද වෙනකොට මේ මොනවාක්වත් වැඩක් නැහැ. ලෝකේ දූෂිත රටවල් අතරට ඇවිල්ලා පෙරට ඒවට විසඳුම් දෙන්න පුළුවන් මෙතනින්. එහෙම නැතුව මේ කයිවාරු ගාල වැඩක් නැහැ. ඒ වගේම මම විශේෂයෙන්ම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා අභියෝගාත්මක වෙලාවක මේ අභියෝගාත්මක අවස්ථාවේ පෝට් සිටි ව්‍යාපාරය පෝට් සිටි වැඩසටහන කඩිනමින් යථාර්ථයක් බවට පත් කරන ලොකු අභියෝග රාශියක් එතුමා කරට අරන් තිනවා. ඒ වගේ පාර්ලිමේන්තුවට අපිට වැඩ කරන්න අවස්ථාව ලබා දීලා තිනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී මේ ව්‍යාපෘතිය මේ ආසියාවේ ඒ වගේම මුළු ලෝකයටම ඉතාමත්ම ඵලදායි කාර්යක්ෂම වැදගත් ආර්ථික කලාපයකට පත් වේවි කියලා. ඒක අපි කතා කරලා වැඩක් නැහැ. ඒක ක්‍රියාවෙන් අපි මහන්සිලා කරන්න ඕන දෙයක්. අලුත් ව්‍යාපෘතියක්, මේ වගේ අලුත් ව්‍යාපෘතියක් එනකොට අභියෝග තියෙනවා, අලුත් නීති රීති එනවා, විවිධ ගැටලුවට ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙනවා. ඒකට තමයි අපි ජනතාව අපිට වරම දීලා තියෙන්නේ. ඒ වගේම ඒකට නිසා තමයි මේ රටේ මිනිස්සු විශේෂයෙන්ම වෘත්තිකයෝ අපි මේ සඳහා පත් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ වගේම මම විශේෂයෙන්ම මතක් කරන්න කැමති නිසා අවධානය යොමු කරන්න කැමති මේ පෝට් සිටි එකට සාම්ප්‍රදායික කමනේට වැඩ කරන්න බෑ. මොකද අද ලෝකේ මේ වගේ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ලෝකේ දින සාමාන්‍ය 500කට අපිට දැනගන්න ලැබිච්ච ආකාරයට 500කට අධික ප්‍රමාණයක් තියෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. ඒ වගේම අපේ විශ්වවිද්‍යාලවල ළමයි අද ගෝලීය ව්‍යවසායකත්වයට ගිහින් තියෙනවා. විශේෂයෙන්ම නවෝත්පාදන වලින් ඩොලර් බිලියන ගණන් වටින විශාල ව්‍යාපෘතියකට සම්බන්ධ වෙච්ච වෘත්තිකයෝ ඉන්න, විශේෂඥයෝ ඉන්න, දැනුම තියෙන පිරිසක් අපේ රටේ ඉන්න. මොකද අද දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් එක්ක තමයි මේ පෝට් සිටි ව්‍යාපෘතිය යන්න ඕන. මොකද විශේෂයෙන් මම මේ මොරටුව, යාපනයේ කොළඹ පෙරාදිනිය වගේ වගේ පෞද්ගලික විශ්වවිද්‍යාල දින මේ රටේ ස්ලිට් එක වගේ ඒ වගේ විශාල අධ්‍යාපන දැනුම දෙන වෘත්තිකයෝ බිහි කරන ජාලයක් තියෙනවා අපිට. ඒක නිසා විශේෂයෙන් මම පෝට් සිටි කළමනාකාරීත්වයෙන් ඉල්ලා සිටින විශේෂම ජනාධිපතිතුමාගේ අවධානයටත් අපි ඊස් ඔෆ් ඩුයින් බිස්නස් කමිටිය කරා ඒක ගැන අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. නැෂනල් ඉන්කියුබේටර් සෙන්ටර් එක මොකද රටේම තියෙන දැනුම තියෙන ළමයින්ට තමන්ගේ දැනුම ඩොලර් බිලියන ගණන් ව්‍යාපෘති වලට පරිවර්තනය කරන්න අවශ්‍ය අවස්ථාවක් ඒ පෝට් සිටි ව්‍යාපාරය තුළ, පෝට් සිටි භූමිය තුළ අවස්ථාවක් ලබා දෙන්න. ඒතර ඒ වගේ නොලෙජ් හබ් එකක් දැනුම තියෙන තැනක් හදුකට පස්සේ ලෝකෙම ඉන්න වෙන්චර් කැපිටල් කට්ටියට, ඒ වගේම ප්‍රයිවට් ඉක්විටි ෆන්ඩින් ගේන පිරිසට ඇවිල්ලා කතා කරලා ඒ වගේ දැනුම තියෙන, ඒ වගේ හොඳ ඐඩියාස් තියෙනවා නම් ඒ ඐඩියාස් ඩොලර් බිලියන් ගණන් වලට පරිවර්තනය කරන්න පුළුවන් වැඩසටහනක් හදන්න පුළුවන්. මොකද මේ පෝට් සිටිය හැදුව ගමනින් ලොකු බිල්ඩින් හදලා ලොකු මේ අවස්ථා යටිතල පහසුකම් සංවර්ධනය කරන අමාරුයි. නමුත් අපිට දැනුම භාවිතා කරලා මේ කන්සෙප්ට් එක ඇතුලේ අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. මොකද පෝට් සිටි එක ඒ භූමිය ගැන හිතන්නේ නැතුව අපිට මේ සංකල්පය තුළින් විශාල ඩොලර් බිලියන ප්‍රමාණයක් රටට උපයන්න පුළුවන්. ඒ වගේම මම විශේෂයෙන් මේ ගැන ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා මේ වෙනුවට ඍජුව මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා කඩිනම් වැඩසටහනකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෝ විදිහට, ඒ වගේම බාහිර පාර්ශ්වවලින් සම්බන්ධ වෘත්තිකයෝ යෝජනා කරන අලුත් යෝජනා වලට එතුමා අහුන්කම් දීලා ඒවා යථාර්ථයක් බවට පත් කරන්න මැදිහත් වෙලා තියෙනවා. විශේෂයෙන් මම කියන්න කැමතියි දැන් මේ පෝට් සිටි ව්‍යාපෘතිය ඇතුලේ කොමන් ප්ලට්ෆෝම් එකක් ඩිවලප් කරොත් අපිට අර මං කලින් කෝ වගේ මේ වෙන්චර් කැපිටල්, ඒ වගේම ප්‍රයිවට් ඉක්විටි ෆන්ඩින් ආයෝජනය කරන අයට ඇවිල්ලා ඒ ආයෝජන වලට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට තමයි මුළු ලෝකෙට මේක විවෘත වෙලා අපිට වැඩ කරන්න පුළුවන් වෙන්නේ. මොකද දැන් කතාව තියෙන අර චීන කොලනියක් කියලානේ. මේක ඇත්තරම අපේ විරුද්ධ පක්ෂයේ කීප දෙනෙක්, මොකද දැන් හැමෝම නෙවෙයි, දැන් ඒ දැන් ඉන්න විරුද්ධ පක්ෂයේ කට්ටිය ගොඩක් හොඳ වුණා 2005 ආණ්ඩු කට්ටතරට පස්සේ මේ පෝට් සිටිය හොඳයි කියන මට්ටමට ආවා. ඒකන අපිට සතුටුයි. ඒ වගේම ඔය 4-5 දෙනෙක් ඉන්නවා, ඒගොල්ලන්ට මම කියන්න කැමතියි මේව පොඩක් නිකම් බොරුවට වාචාලකමට කියවන්නේ නැතුව මේවා තියෙන මේ තියෙන කළමනාකාරීත්වය ගැන දැනුමත් එක්ක කොහොමද ලෝකේ රටවල් හදන්නේ කියන එක ගැන දැනුම අත්දැකීම ගන්න පොඩක් ස්ටඩි කරන්න නිකන් නැතුව ගිහිල්ලා තැන් තැන්වල කතා පවත්වලා බොරු විකාර කියවල විතරක් වැඩක් නැහැ. මොකද මම එහෙම කියන්නේ අද විශේෂයෙන්ම මේ ආතර් සී ක්ලාක් මහා ප්‍රඥා විද්‍යාඥයා ගැන කියන්න ඕන. විශේෂයෙන්ම එතුමාගේ විද්‍යා ප්‍රබන්ධවල තමයි කිව්වේ සැටලයිට් එක ගැන. ඒ වගේම එතුමාගේ විද්‍යා ප්‍රබන්ධවල කිව්වා නියුරල් ලින්ක් එක ගැන. අද ඇලන් මාස්, ඒ කියන්නේ ලෝකේ ඉන්න ප්‍රබලම ව්‍යවසායකෙක්, ධනවත්ම ව්‍යවසායකෙක්, ඒ ප්‍රබන්ධවලදී ඓඩියාස් අපේ රටේ බිහිවෙච්ච ඉතාමත්ම බලවත් ඒ විද්‍යාඥයාගේ අදහස් අද ගෝලීය වශයෙන් වැදගත් වෙන ව්‍යාපාර බවට පත් කරගෙන තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම වැදගත් කාරණාවක්. මේ විදිහට මෙහෙම අපේ දැනුම කේන්ද්‍රීය ආර්ථිකය ගොඩනගන්න පුළුවන් නම් අපිට ඒ වගේ විශේෂයෙන්ම ගොඩක් දේවල් කරන්න පුළුවන්. මොකද ආර්තර් සී ක්ලාක් නාමයෙන් විශාල වැඩක් ගන්න පුළුවන් අපිට. මොකද ආර්තර් සී ක්ලාක් ෆියුචර් ප්‍රයිස් කියලා ලෝක ප්‍රකට සම්මානයක් හදන්න පුළුවන් නම් අපිට පෝට් සිටි කළමනාකාරීත්වය මැදිහත් වෙලා අපිට ලෝකයේම ඉන්න ඒ ආර්ථික ආතර් සී ක්ලාක් මැතිතුමාගේ අදහස් අරගෙන අද ගෝලීය වශයෙන් දිනු වෙච්ච ටෙස්ලා එවැගේම ඇලන් මාස් වගේ පුද්ගලයින්ට එවැගේම ඊට අමතරව මෑතකදී ආව අපේ රට ටිම් ග්‍රේප ඉතාමත් ප්‍රබල ව්‍යවසායකයෙක් ප්‍රබල ආයෝජකයෙක් මේ ඔවුන්ගේ විසින් ආයෝජනය කරන ඔවුන් විසින් ගොඩනගන ඒ සන්නාම වලට අපිට විශාල පහසුකමක් එවැගේම ඒ වගේ ප්‍රයිස් එකක් එවැගේම සම්මාන එකක් අපිට ගොඩනගන්න පුළුවන් මේ පෝට් සිටි කේන්ද්‍ර කරගෙන ලෝකයේ වගේ ප්‍රබල ව්‍යවසායකයන් අපිට අපේ රටට ආකර්ෂණය කරන්න පුළුවන් ඔවුන්ව අපේ රටට ගෙන්නන්න පුළුවන් ඔවුන් අපේ රට පිළිබඳ තියෙන තමන්ම ධනාත්මක සිතිවිලි ඔවුන්ගේ සිතවල පහළ වෙන්න පුළුවන් මොකද අපි මේ පෝට් සිටියේ සාමාන්‍ය සාම්ප්‍රදායික බේපිලාට මේ හාමුලාට රේස් පදින ට්‍රැක් ඇදුවා අරවා කියලා පට්ටපල් කෙවර කෙලලා තමයි මේක අහුල් ජාලාවකට පත් කරේ ඇත්තටම අපි කනගාටු වෙන විශේෂ මම පෞද්ගලිකවත් මේ ෆෝමියුලා ට්‍රැක් එක නවත්තපු එක ගැන විශාල කනගාටුවක් තියෙනවා අද වෙනකොට මේ බේබිලාට හිතන්නවත් බෑ ඒ ෆෝමියුලා ට්‍රැක් වල කාර් පදින්න හැබැයි ෆෝමියුලා ට්‍රැක් එක හැදුවා නම් ලොව ධනවත් මිනිස්සු මේ ඇවිල්ලා කාර් පදිනවා විතරක් නෙමෙයි ලොව ධනවත් මිනිස්සු සංචාරක විදියට මේ එනවා විශාල සංචාරක වැඩපිළිවෙලක් ගොඩනගෙන ඉතින් ඒ වගේ ඉතාමත් පුළුල් විදිහට ගොඩනගපු මේ පෝට් සිටි ව්‍යාපාරය ඉතාමත් අවාසනාවන්ත තැනකට පත් කරන්න උත්සාහ කරන මේ උත්තරීතර සභාවේ ඉන්න යම් යම් අමන සිතුවිලි තියෙන ඒ වගේම උද්දච්ච සිතුවිලි තියෙන ඒ වගේම ඉතමන් කුහක සිතුවිලි තියෙන කීප දෙනෙක් කියන එකත් මම වගකීමෙන් කියන මොකද මේ සියලු දෙනාම නෙමෙයි. ඉතින් ඒක නිසා ඒ ගැන මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි. මොකද අද එලොන් මස් ආයෝජනය කරන සැටලයිට් එකේ අදහස ආදර සී ක්ලාග්ගේ මං කලින් කිව්වා වගේ. ඒ වගේම එලොන් මස් මේ වෙනුවට හදමින් පවතිනවා අර මොළ වැසුම කියලා. මොකද ආදර සී ක්ලාග් මැතිතුමා එතුමාගේ කතාවල කිව් එක තමයි මොළ වැසුම. ඒක අද නියුරල් ලින්ක් කියන අදහසින් අද ඒ ස්පෙෂල් චිප් එකක් හදලා ඒ මොළයට සවි කරන මට්ටමට හදනේ පද්ධතිය නිර්මාණය කරන එලොන් මස් ඒ අදහස ගත ආර්ථික සීකා මැතිතුමාගෙත් එහෙමනම් මෙන්න මේ වගේ අදහස් අපි මේ පෝට් සිටි කමිෂන් එකට ඇතුළත් මේ පෝට් සිටි වැඩසටහනට ව්‍යාපෘතියට ඇතුළත් කරන්න පුළුවන් නම් වටිනවා කියන එක මම මේ වෙලාවේ කියන්න කැමතියි. ඒ වගේම පසුගිය දවසක ආව ටිම් ග්‍රේප ඇත්තටම ඒ මිනිස්සයා ආවට පස්සේ අපේ රටෙන් එහෙම ලොකු සැලකිල්ලක් දැක්කුවේ නැහැ. ගණන් ගත්තේ නැහැ අපි දැක්ක විදියට මේ ඉතාමත් නෙගටිව් විදියට එහෙම ඍණාත්මක විදිය අදහස් තමයි ගෝලීය වශයෙන් ප්‍රවෘත්ති වල පළ වුණේ. මොකද ඒ ඒ ඔහුව එතරම් හොඳ පිළිගැනීමක් ඔහුට තිබ්බේ නැහැ. විශේෂයෙන් ජනාධිපතිතුමා පමණක් ඔහුට ඉතාම හොඳ පිළිගැනීමක් කළත් නිලධාරීන් එතුමා ගැන එතන විශේෂම මුදල් අමාත්‍යංශයේ සහ මේ මහා බැංකුවේ නිලධාරීන් එහෙම ලොකු ධනාත්මකව ඒ ගැන බැලුවේ
නැහැ.
නමුත් මම කියන්න කැමති මේ එලොන් මස් හදන සමහර ඒ උපකරණ වලට ඒ ව්‍යාපෘති වලට විශාල ආයෝජනක් ගේන්නේ මේ ඒ ටිම් ග්‍රේප. ඒ වගේම තමයි ඒ ටිම් ග්‍රේපගේ පියා තමයි ඇමරිකාවේ ආතර් සී ක්ලාග් මධ්‍යස්ථානයේ සභාපති විදියටත් කටයුතු කරන. ඒක නිසා මම මේ විශේෂයෙන් මේ අදහස ඉදිරිපත් කළේ අද ආතර් සී ක්ලාග් මැතිතුමා විසින් මේ ඔහුගේ සොයාගැනීම ඔහුගේ ප්‍රබන්ධහරා නිර්මාණය කරපු අදහස් අද ලෝව ප්‍රකට සමාගම් ඒවා යථාර්ථයක් බවට පත් කරගෙන යනවා. එතකොට එහෙමනම් අපිටත් ඒ අපේ රටේ මේ ඒ වගේ ආතර් සී ක්ලාග්ලාද ගොඩක් ඉන්නවා අපේ රටේ. ඒ අයට කිසිම අවස්ථාවක් නැහැ ඔවුන් හොයාගන්න අලුත් දැනුම ඒ හොයාගන්න අලුත් සංකල්ප අලුතෙන් සොයාගන්න යම් ඒ නිර්මාණ වලට ඒවා මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන්න පුළුවන් මට්ටමකට නෑ. ඔවුන් ගොඩක් වෙලට අපි දැකලා තියෙන රූපాయని සමහර නිර්මාණ කළා නිකන් බොරුවට තමන්ගේ ආසාවට විතරක් පෙන්නනෝ. ඒ වගේම රූපాయని ඒ වැඩසටහනට කියලා සමහර දේශපාලඥයෝ සමහර මැති ඇමතිවරු සමහර මේ සමාජයේ යම් ව්‍යවසායක ආයෝජක කියන පිනිස් ගිහිල්ලා ඒවා බලනෝ විතරයි. නමුත් ඒවා යථාර්ථයක් බවට පත් වෙන්නේ නෑ. ඉතින් මෙන්න මේ පෝට් සිටි ව්‍යාපෘතිය තුළ අපේ රටේ අර නොලෙජ් ඉන්කියුබේටර් එකක් ඒ කියන්නේ නොලෙජ් හබ් එකකට අවශ්‍ය අවස්ථාව ලබා දෙන්න පුළුවන් නම් අපිට ඒ ලංකාවේ තියෙන සුපිරි දැනුම ඩොලර් වලට රට පරිවර්තනය කරන්න පුළුවන් වැඩසටහනකට යන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. මොකද අපිට තවදුරටත් ආඩපාලි කිය කිය එක 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 මේ එක එකට චෝදනා කරගැනීමෙන් තමන්ගේ බල ව්‍යාපෘති වල ඉඳලා හරියන්නේ නැහැ. මොකද අද වෙනකොට ඉතා පැහැදිලිව චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘතියයි ඇමරිකාවේ ඉන්ඩෝ පැසිෆික් ව්‍යාපෘති
විසින්
බටහිර රටවල ව්‍යාපෘති අතර තියෙන මේ බල ඝට්ටනය තුළ පෝට් සිටි ව්‍යාපෘතියට විශාල පීඩනයක් එල්ල වෙලා තියෙනවා. නමුත් ඒ පීඩනය සමනය කරගන්න පුළුවන් එකම ස්ථානය තමයි අපි පෝට් සිටි කමිෂන් එක හරහා ලෝකයේ සියලු දෙනාටම සුපවාදී පරිසරයක් තියෙන ආයෝජන පරිසරයක් මේ පෝට් සිටි ව්‍යාපෘතිය තුළ ගොඩනගන්න පුළුවන් නම් ඒක අපිට මේ පාර්ලිමේන්තුව තුළින් හා අපේ කළමනාකාරීත්වය තුළින් තමයි කරන්න පුළුවන්. ඒ ගැන මම විශේෂයෙන්ම ඒකට මැදිහත් වෙන්න ඒ ගැන වැඩපිළිවෙලක් හදන්න කියන ඉල්ලීම කරමින් මා නිහඬව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 16ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. මදුර විතානගේ මන්ත්‍රීවරයා බොහොම හොඳ අදහස් ටිකක් ඉදිරිපත් කරා. සිහින දැකපු මිනිස්සු සිහින සාර්ථක කරගත්ත විදිහ ගැන පැහැදිලි කරා. අපේ රටෙත් බොහෝ තරුණ පරම්පරාව ඉන්නවා සිහින දකිමින් ඒ සිහින සාර්ථක කරගන්න අවස්ථාවන් සොයමින්. නමුත් අපිට හැමදාම කියන්න තියෙන්නේ අපේ රටේ තරුණයාට අපේ රටේ ඊළඟ පරම්පරාවට තියෙන්නේ අවාසනාවන්ත ඉරණමක්. ඒක තමයි අද තත්වෙත්, ඒක තමයි එදා තිබ්බ තත්වෙත්. එලොන් මාස්ක් ග්‍රහලෝක තරණය ගැන හිතනවා. ඒ වගේම ඔහු ඉලෙක්ට්‍රික් කාර් ලෝකෙට හඳුනලා දීලා තියෙනවා. ලොකු පිම්මක් පැනපු පුද්ගලයෙක් විදිහට අපිට එලොන් මාස්ක් හඳුන්වන්න පුළුවන්. ඒ වගේ ස්ටීව් ජොබ්ස් තමන්ගේ අම්මා තාත්තාත් නැතුව අරන් හදාගත්ත තාත්තගේ ගරාජේ ඉඳලා තමයි ඔහුගේ සිහිනය සැබෑ කරගන්නේ. ඇපල් පරිගණකය ඔහු හදන්නේ ඒ ඔහු දැකපු සිහිනේ. අපේ රටේ ඊට වඩා දක්ෂ පරම්පරාවක් ඉන්න බව අපි පැහැදිලිවම දන්නවා. නමුත් ඒ පරම්පරාවන් වලට තමන්ගේ කුසලතාවයට නිපුණතාවයට අවශ්‍ය මාර්ගය මේ රටේ තාමත් හදන්න ෆෝකස් එකක් නැහැ, ඉලක්කයක් නැහැ. එහෙම මාර්ගයක් තාමත් සැලසුමක් නැහැ එහෙම මාර්ගයක් සඳහා. ඒ වගේම තවත් මන්ත්‍රීවරයෙක් කතා කරා සහ මේ බොහෝ වෙලාවට මෙතන මේ දේශපාලනය ගැන කතා කරනවා, ඡන්දය ගැන කතා කරනවා. තවත් මන්ත්‍රීවරයෙක් මේ අපි බස් වලින් සෙනග ගේනවා කියන එක ඔහු අවංකවම කිව්වා. අපි ඒක දන්නවා, අපි ඒක දැකලා තියෙනවා. මං හිතන්නේ අපිට මේ යල්පැන ගිය දේශපාලන සංස්කෘතියෙන් දැන් මිදෙන්න කාලය හරි. මේ දේශපාලන සංස්කෘතිය මිනිස්සුන්ගේ හදවත් වලින් මිනිස්සුන්ගේ මනසෙන් මැරිලා ඉවරයි. නැවතත් මේ තරණ පැරණි දේශපාලන සංස්කෘතියට නැවතත් මේ රට ඉදිරියට අරන් යන්න බැරි බව මේ පහුගිය දවස් ටිකේ ඔප්පු වෙලා අවසන්. මං මේ ටික කියන්නේ අපේ රටේ ජනතාවට. ඔය බස් එකේ නගින්න එපා. රැස්වීමට එක් කරන් යන්න බස් එනවා ගමට. තමන්ගේ ගෙදරටත් එනවා, ආරාධනා එනවා. රැස්වීම පුරවන්න අවශ්‍ය කරන සෙනග ගොඩට එකතු වෙන්න එපා. බස් එකේ නැග්ගොත් තවදුරටත් මේ වැඩේ කරන්න වෙන්නේ නැහැ. අපිට හරි දේශපාලන සංස්කෘතියක් රට රඳුන්ලා දෙන්න බෑ. බස් එකේ නැගලා ගිහලා ජය වේවා කියලා කෑ ගහලා මයික් වලින් කියන දේවල් අහගෙන ඉඳලා පුදුම සතුටකින් ගෙදර එනවා. ගෙදර ආවට පස්සේ ආපහු ලයිට් බිල වැඩි වෙලා අර ආර්ථික ප්‍රශ්න ටිකට අපි නැවතත් එතනටම කොටු වෙනවා. කාදාවත් අපේ ප්‍රශ්න විසඳුන්නේ නැහැ. අපි ජය වේවා කියලා කෑ ගහනකොට වේදිකාවේ උඩ හිටපු අයගේ ප්‍රශ්න විතරයි හැමදාමත් විසඳුනේ. ඒගොල්ලෝ තමයි හැමදාමත් සතුටෙන් හිටියේ. ඒගොල්ලෝ විතරක් සතුරෙන් හිටියාම ඇතිද? ඒගොල්ලන්ට ඒගොල්ලෝ විතරක් සතුරෙන් හිටියාම ඇති. රටේ මිනිස්සු ඉඳලා හිටලා සතුටු වුණාම ඇති. එනිසා බස් එකේ නැගලා රැස්වීම් වලට ගිහිල්ලා තමන්ගේ කාලය, තමන්ගේ මුදල්, තමන්ගේ මහන්සිය සියල්ල කැපකරන එක කරුණා කරලා නතර කරන්න. නතර කරලා මේක අලුත් තැනකින් පටන් ගන්න විවේකයක් දෙන්න මේ රටට. රැස්වීම් වලට ගියා කියලා මේ රට හදන්න බෑ. අවසානයේ මොකද වෙන්නේ? සමිතියට පුරු ටිකක් දෙනවා, සමිතියට බුෆේ සෙට් එකක් දෙනවා, අඳුරන්නේ නැති මිනිස්සයාගේ මලගෙදට යනවා. එහෙම කරපුවාම මේ රට හදන්න බෑ. අද අපි මේ මුහුණ පාලා තියෙන මේ සියලු ආර්ථික ප්‍රශ්න, සියලු සමාජ ප්‍රශ්න වලට හේතුව අපි මෙච්චර කාලයක් කරගෙන ආපු දේශපාලන ක්‍රමයේ වැරද්ද. ඒ නිසා ඒකට සමුදෙන්න ඕනේ. දේශපාලන පක්ෂ තිබිච්චාවේ, ඔවුන් ඉදිරිපත් වෙච්චාවේ, ඔවුන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කෙරුවාවේ මාධ්‍ය හරහා හෝ කෙසේ හෝ ඒගොල්ලන් ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල ඉදිරිපත් කරයි. තාක්ෂණයේ දියුණුවයි, ෆෝන් එකෙන් බලන්න පුළුවන්.
ජනතාව ඉන්න ඕනේ එකම පැත්තක. අපි කියන ෆ්ලෝටින් වෝට් එක පාවෙන ඡන්ද මුළු රටේ මිලියන 22ම ෆ්ලෝටින් වෝට් බවට පරිවර්තනය වෙන්න. හොඳට කල්පනා කරලා බලලා හොඳට හොයලා බලලා මැතිවරණයේ දවසට ගිහිල්ලා කතර ගහන්න. එච්චරයි වුන්ට කැප කරන්න තියෙන්නේ. හැබැයි බුද්ධිමත්ව හිතලා බුද්ධිමත්ව තීරණේ ගන්න ඕනේ. එහෙම වුණොත් විතරයි මේරට පැරඩයිම් ෂිෆ්ට් එකකට ගෙනියන්න පුළුවන්. මේරට පැරඩයිම් ෂිෆ්ට් එකක් කරා යන්න ඕනේ. මේක උඩු යටි කුරු කරගන්න ඕනේ අපි. නැත්තම් කවදාවත් අපිට ගොඩේම නැහැ. අපේ ඊළඟ પરම්පරාවටත් මේ දෙමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙතනින් ගොඩ එන්න අපි අලුත් දේශපාලන සම්ප්‍රදායක් අංක එකට මේ රට ඇතුලේ ගොඩනගන්න ඕනේ. මලගෙදර ගිහිල්ලා වැඩක් නැහැ. මරිච්ච මිනිස්සයා ගැන නෙමෙයි බලන්න ඕනේ. ජීවත් වෙලා ඉන්න પરම්පරාව ගැන හිතන නායක પરම්පරාවක් අපි ගොඩනගා ගන්න ඕනේ. අපේ රටේ තියෙන ප්‍රයොරිටි ඉෂුස් කියලා. ඕනම රටක තියෙන ප්‍රයොරිටි ඉෂුස්. අපේ රටේ පෞගේ කාලේ අපි දැක්කේ ප්‍රයොරිටි ඉෂුස් විදියට මොනවාද ස්ලේව් අයිලන්ඩ් කොම්පඤ්ඤ වීදිය කරන එක. එතකොට ජාතික පුෂ්පේ සඳහා කමිෂන් පත් කරන එක. එතන ප්‍රයොරිටි ඉෂුස් අපේ රටේ. නිදහස් උත්සවය සමරන එක, රාජ ගෞරව තමන්ට භුක්ති විඳින එක. බොහෝ පිරිසක් විවේචන එල්ල කරලා නිදහස් උත්සවේ තියන්න එපා, අවශ්‍ය නැහැ මේ වෙලාව. ඒක පොඩියට කරමු. නෑ, ඒක අවශ්‍යයි. ඒක තිබ්බේ නැත්නම් අපිට ඒකවත් කරගන්න බැරි වෙයි කියලා තමයි අපේ ජනාධිපතිවරයා කිව්වේ. අපි හිතන්නේ ඊට වඩා වෙනස් විදිහට. අපි ලෝකෙටම කිව්වනම් අපි මේ වෙලාවේ නිදහස් උත්සවය පවත්වන්නේ නෑ. අපිට තියෙන ආර්ථික අර්බුදය නිසා අපි මේ දේවල් රටේ ආර්ථික සංවර්ධනයට යොදවනවා කිව්වනම් මුළු ලෝකෙම දැනගන්නවා දැන්වත් මුන්ට මොලේ පැදිලා කියලා. ලෝකේ මිනිස්සු අපිට වඩා හිතන විදිය වෙනස්, හිතන විදිය අලුත්. පිරිපුන් රටක්, පිරිපුන් දේශයක් හදාගන්න වැඩපිළිවෙලක් පෞගිය කාලේ විද්වත් මණ්ඩලයක් විසින් ඉදිරිපත් කරා. මටත් ආරාධනා කරා. දේශපාලන පක්ෂ බොහෝ මේකට ආරාධනා කරලා තිබ්බා. හැබැයි මං විතරයි ගිහිල්ලා හිටියේ. ඒගොල්ලෝ යෝජනා කරනවා 2040 වෙනකොට උපාය මාර්ගික සැලසුමක්, ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් මේ රටට ඒගොල්ලෝ යෝජනා කරනවා. ඒගොල්ලෝ ඕන පක්ෂකට එක දෙන්න කැමති. එතකොට පෝට් සිටිය පටන් ගත්තේ වෙන කට්ටියක්, ආයි කරන්න වෙන කට්ටියක්, ආයි එක නතර කරන්න ඕනේ. අවුරුදු 5-5ට ආරම්භ කරන වැඩපිළිවෙළවල් නතර කරන්න ඕනේ. 2040ට ඉලක්ක කරනවා නම් මේ ආණ්ඩුවෙන් පටන් ගන්නවා නම් ඊළඟ ආණ්ඩුව එතනින් එහාට ඒක කරගෙන යන්න ඕනේ. ආයි කතා කර කර ඉන්න දෙයක් නැහැ, විවාද කරන්න දෙයක් නැහැ, කතා පවත්වන්න වෙලාවක් නැහැ අපිට. පෝට් සිටි එකක් නෙමෙයි, පෝට් සිටි 10ක් හදන්න ලංකාව වටි. හදලා ආයෝජකයෝ ගෙන්නන්න. ගෙන්නලා ඩිවලොප් කරන්න මේ රට. පෝට් සිටි කියන්නේ සංවර්ධනය. සංවර්ධනය ගැන කතා කර කර ඉන්න දෙයක් නැහැ. සැලසුම් හදලා ඒක ක්‍රියාවට නම් ගන්න තියෙන්නේ. අපි ඩොලර් එන ක්‍රමය ගැන කතා කරනවා, ෆොරින් රෙමිටන්ස්. අපිට ප්‍රධාන වශයෙන් එන්නේ, අපි ඒකට ලස්සන නමකුත් දාලා තියෙනවා, රට විරුවෝ. අපි අපේ රටට ශ්‍රී ලංකා මාතා කියලා කියනවා. මේ රටේ ඉන්න ගැහැණිය නේද පිටරට ගිහිල්ලා අපිට හම්බ කරලා එවන්නේ, අපිට ඩොලර්ස් එවන්නේ. මේ රටේ අම්මා නේද පිටරට යවලා අපි මේ රටට ඩොලර්ස් ගෙන්න ගන්නෙ. එතකොට ගැහැණිය පිටරට යවලා ඩොලර්ස් හම්බ කරන් ජීවත් වෙන රටක්ද මේක? එතකොට අපි පිරිමි විදිහට අපි කවුද? අපි පිරිමි මූලික සමාජයක් ගැන කතා කරනවා නම් ගැහැණිය පිටරට යවලා විශේෂයෙන් ගෙවල් වල වැඩ කරන්න යවලා මේ රටට ඩොලර් ගෙන්න ගන්න එක තවදුරටත් අපිට පවත්වාගෙන යන්න පුළුවන්ද? අපි ඒකට කැමතිද? එකඟද? ඒවා නවත්තන්න නැද්ද? ඒවා ඉවර වෙන්නේ නැද්ද? එම්බසි වල කොච්චර නම් ඉන්නවද අපේ රටේ අහිංසක මිනිස්සු? ඒ රටවල් වල තියෙන ප්‍රශ්න වලට මුහුණ දීලා ආපහු මෙහෙට එන්න බැරුව හිර වෙලා කවුද ඒවා ගැන කතා කරන්නේ? ඒවා නෙමෙයිද ප්‍රයොරිටි ඉෂුස්? සේවයිලන් කොම්පඤ්ඤ වීදිය කරන එකද ප්‍රයොරිටි ඉෂු එක? ඒ විතරක් නෙමෙයි, අම්ම රට ගියාට පස්සේ ඒ දරුවන්ට වෙන දේවල් අපි ඕන තරම් දැකලා තියෙන දන්නවා. ඒවා අපිට දැකලා දැකලා අහලා අහලා පුරුදු වෙලා ඒවා විසඳුම් හොයන්නේ නැද්ද ඒවට? අපි හැමදාමත් අම්මව රට යවලා ඩොලර් ගෙනල්ලා ගොඩනගන රටක් විදියට මේක දුවන්න බෑ. අපේ රටේ වතුර ටික පිටරට යවලා අපිට පුළුවන් මේ රට හදන්න. මහවැලි කැලණි වලවේ කළු යන ගංගා, ආ මුළු ලෝකෙම ග්‍රීන්.
කරු වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා මූලාසනට.
ගරුමන්තුමා කතා කරන්න.
ගරු මූලාසන රුඩ මන්ත්‍රීතුමා මම ඩිවලොප්මන්ට් ගැන අපි කතා කරේ. අපේ රටේ කෙසෙල් වර්ග 32ක් තියෙන රටක් මේක. පොහොර දාන්න ඕනෙත් නැහැ මුකුත් ඕනේ නැහැ ඕනම තැනක හැදෙනවා කෙසෙල්. ලෝකේ දියුණු රටවල ගන්න එකම කෙසෙල් වර්ගයක් කැවෙන්ඩිෂ්. කොහොම ආර්ථික පිටරට යවන්න වැඩපිළිවෙලක් කොහෙද තියෙන්නේ? කවුද ගැන කතා කරන්නේ? ප්‍රයොරිටි ඉෂුස් වලට විසඳුම් කොහෙද කොතනද කතා වෙන්නේ? කිසිම තැනක කතා වෙන්නේ නැහැ. ඒවල් මහ ලොකු දේවල් නෙවෙයි මේ අපිට ලැබිච්ච දේවල්. අද ඉතියෝපියාව කොච්චර ඉස්සරහට ඇවිල්ලා තියෙනවද? 9% ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යනවා ඉතියෝපියාව. හෝම් ග්‍රෝවිං කන්සෙප්ට් එකක් ඒගොල්ලෝ ගෙනත් තියෙනවා. ඒව හඳුල්ලා දෙනවා විතරක් නෙමෙයි. ඒව ආර්ථිකයට ගෙතු කරලා ප්‍රයිවට් සෙක්ටර් එක ඩිවලොප් කරලා ඒගොල්ලෝ ඒව ඉස්සරහට අරගෙන යනවා. අපි ඉස්සර කියනවා කොරියාව වගේ මේක කියලා, ඉතියෝපියාව වගේ කියනවා. අපිට දැන් ඒ රටවල් දෙකම අපිට හිනා වෙන මට්ටමට අපිපත් වෙලා. ඇයි ඒ? අපිට සැලසුමක් නැහැ, අපිට ඉලක්කයක් නැහැ, අපිට දර්ශනයක් නැහැ. අපිට දර්ශනයක් තියෙන නායකයෝ හිටියට අපේ රට ඩිවලොප් කරන්න අවශ්‍ය කරන දර්ශනය නැහැ. ඩුබායි රට ඊයේ පෙරේදා ඇග්‍රිකල්චර් පටන් ගත්තා. සාජවල ඇග්‍රිකල්චර් ටෙස්ටිං පටන් ගත්තා. කාන්තාරේ ඒගොල්ලෝගේ රටට අවශ්‍ය කරන ආහාර නිෂ්පාදනය කරන්න. මේවා මේ රටේ මිනිස්සු දකිනවා, මේ රටේ විද්වතුන් දකිනවා, මේ රටේ නායකයෝ දකිනවා. ඇයි දැනෙන්නේ නැත්තේ අපිට ඒක? ඇයි අපිට ලැජ්ජ හිතෙන්නේ නැත්තේ? අපි මොනවද කරන්නේ? අපේ ගමේ රෙදිවැල පාත් වෙනකොට අපි ගහනවා ලීයක්. සතියක් ගියාම මේ ලීය දලු දාන මහ පොළොවක් අපිට තියෙද්දි අපි IMF කොහෙන් හරි ඉල්ලගෙන කන්නමයි අපිට පුරුදු වෙලා තියෙන්නේ. අපි ස්වයංව නැගී හිටලා රට ඇතුලේ මිනිස්සුන්ව සංවර්ධනය කරලා, මිනිස්සුන්ව මොටිවේට් කරලා, මිනිස්සුන්ගේ ස්කිල් එක පාවිච්චි කරලා මේ රට දියුණු කරන්න මිනිස්සුත් එක්ක එකතු වෙලා වැඩපිළිවෙලක් අපි හදන්නෙම නැහැ. මන් දන්නේ ඒකට අකමැති ඇයි කියලා. සමහරවිට මිනිස්සු දියුණු වෙනට අකමැති ඇති. මිනිස්සුන්ව දියුණු කරන්න නැතුව මේ රට හදන්න බෑ. මිනිස්සුන්ව ධනවත් කරන්න නැතුව මේ රට හදන්න බෑ. අපි ඉස්සෙල්ලා මේ රටේ මිනිස්සුන්ව ධනවත් කරමු. මිනිස්සුන්ව ධනවත් කරලා අපිට පුළුවන් දියුණු රටවල් වල වගේ අපිට ඕන තරම් සමරන්න ෆෙස්ටිවල් තියන්න අපිට පුළුවන්. ඊට කලින් මේ රටේ මිනිස්සුන්ව ධනවත් කරන්න ඕනේ. ඕනනම් ඩුබායි වලින් හරි කොහෙන් හරි දැන් ඒගොල්ලෝ එළවලු පළතුරු හැදුවට පස්සේ මේ රටට කොහෙන් හරි වෙන රටකින් ණයක් කරගෙන ගෙන්නන්න වගේ නම් අන්න ඒ වගේ අදහස් නම් කියයි. අපේ රටේ තියෙන දේවල් ලෝකෙට හඳුන්වලා දීලා ඩොලර් කියන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක කළු යුතුයි. අපි මාලදිවයින ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ කන්සෙප්ට් එක TT ටූනා සහ ටුවරිසම්. ඒගොල්ලෝ රටේ ආර්ථිකය ගොඩනගන්නේ එහෙම. රටට ආවේනික වෙච්ච කන්සෙප්ට්ස් හදාගෙන ඒගොල්ලෝ ඉස්සරහට යනවා. අපිට කොයි තරම් දේවල් තියෙනවද? අපි එක දෙයක්වත් ක්‍රියාත්මක කරන්නේ නැහැ. මම මේ පාර්ලිමේන්තුවට පත් වෙලා ආවට පස්සේ මගේ පළවෙනි කතාව පරිප්පු වෙනුවට බඩේ රිංගු. මේට අවුරුදු දෙකකට කලින් ඒවා නොතේරෙන ඒවට හිනා වුණා. ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි සාජවල කාන්තාරේ ගොවිතැන් කරන්න පටන් ගත්තා නම් අපිට අපේ රටේ පරිප්පු හිටවන්න පටන් ගන්න බැරිද? මම එතනින් නතර වුණේ නැහැ. මං ඒ යෝජනාව කරලා මං නිකන් හිටියේ නැහැ. මං මහයිලුප්පල්ලම බීජ පරීක්ෂණ ආයතනයට ගිහිල්ලා නිලධාරීත් එක්ක සාකච්ඡා කරා අපේ රටේ දේශගුණයට ගැළපෙන පරිප්පු බීජයක් මට හදලා දෙන්න කියලා. ඒගොල්ලෝ කිව්වා අපි තාම එහෙම දෙයක් කරලා නැහැ, මේ බලමු මන්ත්‍රීතුමා අපි කරමු කියලා. මොකද මම එතකොට ඉතරන්නේ අදරත් මම මන්ත්‍රීවරයෙක් විතරයිනේ. මම කෘෂිකර්ම ඇමති නෙමෙයි. සමහර කෘෂිකර්ම ඇමති කිව්වනම් කරයි. මං කිව්ව නිසා සමහරට කරන්න නැතුව ඇති කියලා මම හිතනවා. හැබැයි මීට අවුරුදු දෙකකට කලින් අපි අඩු ගානේ අපේ රටේ පරිප්පු බීජයක් හිටවන්න වැඩපිළිවෙලක් පටන් ගත්තා නම් අපි ඩොලර් මිලියන 180ක් 200ක් අවුරුද්ද පුරා පිටරට දෙන්න ඕනේ නැහැ, කැනඩාවට දෙන්න ඕනේ නැහැ, ඉන්දියාවට දෙන්න ඕනේ නැහැ. ඇයි අපි පටන් ගන්නෙ නැත්තේ? අපි පටන් ගන්නෙ නැතුව උදේ ඉඳන් රෑ වෙනකම් මයික් චැනල් වල තියෙන මයික් ඔක්කොම තියාගෙන රටේ මිනිස්සුන්ට කිව්වට වැඩක් නැහැ. පටන් ගන්න ඕනේ කොතනින් හරි. මේක ප්‍රායෝගිකව පටන් ගත්තොත් විතරයි අපිට සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් කවදාවත් අපිට ගොඩේම නැහැ. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ගුරුවරයාගේ වැටුප, අපේ රටේ මූලික අධ්‍යාපනය මොන්ටිසෝරියේ අපිට සිලබස් එකක් තියෙනවද? අපේ රටේ අඩු ගානේ රටටම එක සිලබස් එකක් තියෙනවද මොන්ටිසෝරි? කොහොමද මේ රටවල් හැදෙන්නේ? ඊට පස්සේ ඒ දරුව වැඩිහිටිය වුණාට පස්සේ ඒ දරුවන්ගේ මිස්ටේක් එකක් වුණාට පස්සේ ඒක විවේචනය කළ හරියන්නේ නැහැ. අපි අධ්‍යාපනය හරියට දෙන්න ඕනේ රටේ දරුවන්ට. ලෝකෙම ෆින්ලන්ඩ් තමයි හොඳම අධ්‍යාපන ක්‍රමයේ තියෙන්නේ කියලා අපි මහලොකුට දන්නවා. අඩුගානේ ඒකවත් ඔබ්සර්ව් කරලා අපි එතනින්වත් දැනුම අරගෙන අපේ රටේ අධ්‍යාක්‍රමයේ අධ්‍යාපන ක්‍රමයේ හදන්න උත්සාහ කරනවද? ෆින්ලන්ඩ් රටේ හැම ගුරුවරයෙකුටම PhD එකක් තියෙනවා. PhD එකක් තියෙන ගුරුවරයෙක් තමයි රටේ අනාගතයේ දරුවව බාරගන්නේ. එක්ස්පර්ට් කෙනෙක් බාරගන්නේ දරුවෙක්ව. ඒ නිසා තමයි මේ දරුවෝ සමාජයේ බොහොම ඉහළින් රට බාර අරගෙන වැඩ කරන දරුවෝ බවට පත් වෙන්නේ. විනයානුකූල දරුවෙක් බවට පත් වෙන්නේ. ඒවා අපි ආදේශ කරගන්නේ කවද්ද මේ රටට? එහෙම නැතුව පිරිපුන් රටක් හදන්න අපිට හම්බෙන්නේ නැහැ. රැකියා වියුක්තිය ලක්ෂ 5ක් විතර අපිට රැකියා නැහැ කියලා කියනවා. නිකන් මං ගණන් හදලා බැලුවා. පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා. ප්‍රොවින්ෂියල් 456ක් ඉන්නවා. ලෝකල් ගවර්න්මන්ට් එකේ 8356ක් ඉන්නවා. ඔක්කොම 9036යි. ලක්ෂ 5න් බෙදුවාම අවුරුද්දට රැකියා 55යි අපි උත්පාදනය කරන්න ඕනේ.
තව විනාඩි දෙකක් තියෙනවා ප්‍රතිමාට.
මාසෙට රැකියා 4.6යි අපි උත්පාදනය කරන්න ඕනේ. එක දේශපාලඥයෙක් දවසට 0.15යි අපි රැකියා උත්පාදනය කරන්න ඕනේ. අඩුගානේ මේ ඇනලයිස් එකවත් බලලා මේ රට යන දරුවන්ට මේ රට දාලයන් නැති වෙන්න ඔවුන්ගේ ස්කිල් එක මේ රටේ සංවර්ධනයට දායද කරගන්න අවධානය යොමු කරන්න කියලා මම මේ රටේ නායකයන්ට කියනවා. මේ රටේ නායකයන්ට ඒක කරන්න බැරි නම් අපි හරි ඒකට නායකත්වය දෙන්න. ඒකට බැරි කමක් නැහැ. නායකයා නිර්මාණශීලී මිනිහෙක් වෙන්න ඕනේ. නිර්මාණශීලීව හැමදේ දිහාම බලන පුද්ගලයෙක් නායකයා වෙන්න ඕනේ. එහෙම නැතුව මේ රට ඉස්සරහට අරන් යන්න බෑ. හොරකමම ඔළුවේ තියෙනකොට මේ වගේ අදහස් කවදාවත් ඔළුවට එන්නේ නැහැ. සමහරවිට අපි කලාකාරයෝ නිසා අපිට මේවා දැනෙනවා ඇති. මිනිස්සුන්ගේ සංවේදී නිසා අපිට දැනෙනවා ඇති. නායකයයි සංවේදී වෙන්න ඕනේ අපිට වඩා. ඒ නිසා හොරකමෙන් මිදිච්ච නායකයන් පිරිසක් මේ රටේ අනාගතයට ගොඩනගන්න නම් මම අර මුලින් කිව්ව රැස්වීම පස්සේ යන්න එපා මිනිස්සු. මිනිස්සු ගෙදරට වෙලා ඉන්න. බස්සල නැගලා යන්න එපා. රැස්වීමට ගෙදරට වෙලා ඉන්න. අනුන්ට නෙමේ ජය වෙන්න ඕනේ මේ රටේ මිනිස්සුන්ට. නායකයා මෙනසේ නායකයා කෑ ගහලා කියන්න ඕනේ මේ රටේ මිනිස්සුන්ට ජය වෙන්න කියලා. ඒ නිසා මේ දේශපාලන සංස්කෘතියට සමුදෙන්න අලුත් මාවතකට මේ රට පෙරලන්න මේ රටේ මිනිස්සුන්ට මම මේ ආරාධනාව කරනවා. මේක කියන්න කවුරුත් නැහැ. මේක මෙච්චර කාලට කවුරුත් කියලාත් නැතුව ඇති. ඒ නිසා රටේ මිනිස්සු එක පැත්තක ඉන්න, දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයෝ තව පැත්තක ඉන්න. ඒ තෝරා ගැනීම කරන්න. ඒ තෝරා ගැනීම කරලා රටේ අනාගතය හදන්න සහයෝගය දෙන්න. ඒ වගේම මේ රටේ ඉන්න පිටරට ඉන්න විද්වතුන්ට මම ආරාධනා කරනවා මේ රට දිහා බලලා පිරිපුන් රටක් නිර්මාණය කරන්න ඔවුන්ගේ සහයෝගය ලබා දෙන්න. මේ රටට ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් එක්ක මේ රට ඉස්සරහට අරන් යන්න. සියලු දෙනාටම සුති.
බොහොම සුතියි.